ද අපි සබ්බාසු සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ අනාථ පිණ්ඩික සිටුගේ ජේතවන නම් වූ ආරාමේ වාසය කරන සේක. භාගතුන් වහන්සේ මාණනී කියා භික්ෂූන්ට ඇමතූ සේක. ඒ භික්ෂු වහන්සේ භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. මහණෙනි තොපට සියලු ආශ්‍රයන්ගේ සංවර කාරණය දේශනා කරන්නේ මේ ආසව. මනාකොට මෙනෙහි කරව දෙසමී වදාළ සේක. එසේ වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළ සේක. මහණෙනි මම නුවණින් දක්නාහුට දන්නාහුට ආශ්‍රයන්ගේ ශේවීම කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. යලුදු මහණනි කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශ්‍රවක්ෂේ වේද? යෝනිසෝ මනසිකාරයේද අයනිසෝ මනසිකාරයේද දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්ෂේ වේද? මහණනි නුනුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය උපදිත. උපන්නාහුද ආශ්‍රය වැඩෙත. මහණේ නුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය නූපදිත. උපන්නාහුද ආශ්‍රය ප්‍රහීන වේද? මහණෙනි දර්ශනේ පහකලුතු ආශ්‍රව ඇත. මහණෙනි සංවර සංවරයෙන් පහකලුතු ආශ්‍රව ඇත. ඥාන සංවර සංඛ්‍යාත ප්‍රතිසේවණී පහකලුතු ආශ්‍රව ඇත. කාන්ති සංවර සංඥාත අදිවාසනී පහකලුතු ආශ්‍රව ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවජ්ජනී පහකලුතු ආශ්‍රව ඇත. විරිය සංවර සංඛ්‍යාත විනෝදනී පහකලුතු ආශ්‍රව ඇත. බුද්ධංග භාවනාවෙන් පහකලුතු ආශ්‍රව ඇත. ඉත බුදුහාමුදුරු කාරණා හතක් කිව්වා. දර්ශනීය පහ කිරීම, සංවරේ, ප්‍රතිසේවණින් ඒ කියන්නේ යූස් කිරීම, ඊළඟට ඉවසීම, එන්ඩියුරන්ස් කියලා කියනවා. අදිවාසනී කියලා කියන්නේ ඒක. ඊළඟට පරිවර්ජණී කියන්නේ අවොයිඩන්ස් කියන එක. ඊළඟට විනෝදනීය කියන එක කියනවා එලිමිනේෂන් කියලා. ඊළඟට බොජ්ජංගේ මහන්නේ දර්ශනේ පහකලිත වූ ආශ්‍රව කවර දෙයක්? මහන්නේ මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්සු ආර්ය ධර්මයේ නොහික්මුණා වූ, බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මයේ අදක්සු සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසුතත්ඥතෙමි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි, මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි, මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, නොමනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, හෙතෙම යම් ධර්ම කෙනෙක් නොමනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කළේ, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි නොකරේ. මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය උපදීද, උපන් කාමාශ්‍රය වැඩේද, නූපන් භවආශ්‍රය උපදීද, උපන් භවආශ්‍රය වැඩේද, නූපන් අවිද්‍යාශ්‍රය උපදීද, උපන් අවිද්‍යාශ්‍රය වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහුවේ මෙනෙහි නොකළ යුතු ධර්මයෝ. ඒ කියන්නේ මේ කාමාශ්‍රයන් වැඩි වෙන දේවල් මෙනෙහි නොකළ යුතුයි. නමුත් ඒවා මෙනෙහි කරනවා. ඉතින් කාමාශ්‍රයන් වැඩි වෙනවා. මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය නූපදීද, උපන් කාමාශ්‍රය ප්‍රහීන වේද, නූපන් භවආශ්‍රය නූපදීද, උපන් භවආශ්‍රය ප්‍රහීන වේද, නූපන් අවිද්‍යාශ්‍රය නූපදීද, උපන් අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහුවේ මෙනෙහි කළ යුතු ධර්මයෝය. ඒ කියන්නේ කාමාශ්‍රය අඩුවන දේවල් මෙනෙහි කළ යුතුයි. නමුත් ඒ පුද්ගලයා ඒව කරන්නේ නැහැ. එතකොට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදිත. උපන්නා වූ ආශ්‍රයත් වැඩෙති. හිතව මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ ඌයෙම්ද? අතීත කාලයේ නොඌයෙම්ද? එහෙම නැත්නම් අතීත කාලයේ කවරෙක් ඌයෙම්ද? අතීත කාලයේ කෙසේ ඌයෙම්ද? මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් ඌයෙම්ද? එහෙම නැත්නම් මම අනාගත කාලේ වෙම්ද, අනාගත කාලේ නොවෙම්ද, අනාගත කාලේ කවරෙක් වෙම්ද, අනාගත කාලේ කෙසේ වෙම්ද, මම අනාගත කාලේ කවරෙක් සිට කවරෙක් වෙම්ද, දැන් වර්තමානයේ තමා කිරී සැක ඇත්තේ වේ, මම වෙම්ද, මම නොවෙම්ද, කවරෙක් වෙම්ද, කෙසේ වෙම්ද, මේ සත්තතෙම කොයින් ආයෝද, ඔහු කොහි යන්නේද, මෙසේ නොනොනින් මෙනී කරන ඔහුට සවයදාරුම් දිස්ඨීන් අතුරින් එක්තරා දිට්ඨියක් උපදිනවා. තමා ඇතී කියලා ස්ථිර වශයෙන් දිට්ඨියක් උපදිනවා. ඒ වගේම තමා නැතයි කියලා ස්ථිර වශයෙන් දිට්ඨියක් උපදිනවා. ඊළඟට මම්ම තමා හැඳින ගැනීමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දිට්ඨියක් උපදිනවා. මම තමා නැතයි කියලා හැඳින ගැනීමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දිට්ඨියක් උපදිනවා. තමා නො වූ මමම තමා හැඳින ගැනීමේ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් උට දිට්ඨිය උපදිනවා. යලිදු ඔහුට මෙබඳු දිට්ඨියක් වේ. මේ වචන ප්‍රකාශ කරන විදින නিত্য සදාකාලික නොපරණ සුරු ඒ මම ඉන්නවයි කියලා. මහන්නේ මේ දිට්ටි දිෂ්ටි ගතේ, දිෂ්ටි ගාහණය, දිට්ටි කාන්තාරය, දිට්ටි විෂූකේ, දිට්ටි සංගෝජනයයි කියලා කියනවා. මහන්නේ දිට්ටි සංගෝජනයෙන් සංයුක්ත වූ අසුතවත්තක් ජනතෙමේ. ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන් කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ. සියලු සතර දුකින් නොමිදේයයි යයි කියමි. මහණනි ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු සුතවත් ආර්ය ශාවකතුමේ මෙනෙහි කළ යුතු ධර්ම දනි. මෙනෙහි නොකළ යුතු ධර්ම දනි. හෙතෙන් මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි. මාන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මිය කවරද? මාන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපදින්නාවුත් කාමාශ්‍රය උපදීද? උපන්නාවුත් කාමාශ්‍රය වැඩේද? නූපන්නාවුත් භවආශ්‍රය උපදීද? උපන්නාවුත් භවආශ්‍රය වැඩේද? නූපන්නාවු අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නාවුත් අවිද්‍යාශ්‍රය වැඩේද? මොහොවනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයයි. මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මිය කවරද? මහන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නාවුත් කාමාශ්‍රය නූපදීද? උපන්නාවුත් කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නාවුත් භවආශ්‍රය නූපදීද? උපන්නාවුත් භවආශ්‍රය ප්‍රහීන වේද? නූපන්නාවුත් අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නාවුත් අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මොහොවනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝයි. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රයොත් නූපදීත්, උපන්නාශ්‍රයොත් ප්‍රහීන වේද? හේ මේ දුකයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා නොවනින් මෙනෙහි කරනවා. මෙසේ නොවනින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංගෝජනිය ප්‍රහීන වේද? මහණෙනි මොහු දර්ශනේ ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝයයි කියන ලැබේ. එතකොට ඔතන ඔය වැරදියට තමයි සෝවාන් මගින් කියලා දාලා තියෙන්නේ. ඒක දර්ශනින් පහ කළ යුතු ඒ ආශ්‍රය කියන එක. ඉතින් අපි මේක තේරුම් ගන්න අපි මේ ඩයග්‍රෑම් වලට යමු. අපි පළවෙනිම අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේට පු탁තාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි එhmenනම් මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් දැන් අර දිට්ටි හයක් ගැන කතා කළානේ. එතකොට ඒකේ තමා ඇතයි කියලා දිට්ටියක් තියෙනවා. අත්තිමේ අත්තා. ඒ කියන්නේ වේදනාව තමායයි කියලා ගන්න. තමා නැතයි කියලා දිට්ටියක් තියෙනවා. වේදනාව නැතිකොට තමා නැතෙයි කියලා ගන්නවා. නත්තිමේ අත්තා. මමම තමා හැඳින ගැනීමයි කියලා දිට්ටියක්. ඒ කියන්නේ මේ වෙලාවේ මේ රූපයයි වේදනාවයි දෙකම තමායයි කියලා ගන්නවා. අත්තනාව අත්තානං සංජනාමි කියලා පෙන්නනවා. ඊළඟට මම්ම තමා නැතයි කියලා හැඳින ගැනීමයි කියලා දිට්ඨියක්. ඒ කියන්නේ නිත්‍ය රූපේ තමා. වේදනාව තමා නොවේ කියලා කියනවා. අනත්තාව අනත්තානං සංජනාමි කියලා කියනවා. දැන් ඔය හතරවෙනි ධ්‍යාන තලයේ ඉන්නවා අසංකේ සත්‍යෝ කියලා. ඒ අය මේ මනස තමයි මේකේ ප්‍රශ්නේ කියලා මනස සප්‍රෙස් කළා. ඒ කය ඇතුළේ ඒගොල්ලෝ ඉන්නවා කියන එක තියෙනවා. අන්න ඒ වගේ අය තමයි මෙතෙන්ට වැටෙන්නේ. ඊළඟට පෙන්නනවා පස්වෙනි කායන්ට තමා නොවු මම්ම තමා හැඳින ගනිමි කියලා. ඒ කියන්නේ රූපය තමා නොවේ. ඉතින් වේදනාව තමයි කියලා ගන්නවා. මතකද අපි බැලුවා රාඹගෙඩිය. අඹගෙඩිය තමා නෙමෙයි. හැබැයි අඹගෙඩිය කාලේ ඇති වෙන වේදනාව අත්තා තමා කියලා ගන්නවා. එතකොට ඊටකට පෙන්නනවා කතා කරන්නා වූ සැප විඳින්නා වූ දුක් විඳින්නා වූ මම ඒ ಜಾති කළ කුසල කුසල කර්මයන්ගේ විපාකයේ විදීද මාගේ මේ තෙම නිට්ටයයි ස්ථිරයි හැමදාම පවතිනවා කියලා නොපරණ ස්වභාවයක් තියෙන කියලා. ඉතින් මේක අර සර්ෆ් බෝඩ් එකේ කතාව වගේ යා අර කුඩ යනවා මේ රූපයයි වේදනාවයි එහෙම අරගෙන ඉතින් එයා කල්පනා කරනවා මේ මම ඉන්නවා කියලා. එතකොට මෙතන මේ සුළඟ නැති වුණාම ඉතින් වේදනාව නැති වෙනවායි කියලා එයා ඒක දන්නේ නැහැ. ඉතින් දැන් මේ දික්ටි හයක් තියෙනවා. ඉතින් ওই දික්ටි හය ඉදන් සත්‍යාව නිවස කායකාන්තයේ කියන එකට ඇදෙනවා. ඉතින් අපි ඔය ආශ්‍රව හැදෙන හැටි පෙන්වන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව තමයි කාම ආශ්‍රව කියලා නේද? එතකොට ඒකේ සමාන්තර ධර්මයන් පෙන්වන්නේ. අන්න ඒ වගේ තියෙනවා මේ ඉදන් සත්‍යාපි කාය ග්‍රන්ථයේ ඉඳන් ප්‍රී විප්‍රයෝගයේ දක්වා සමාන්තර වේකාවක් ඒ පසු සංඥාව නිරූපණය කරමින් පවතිනවා කියලා. ඉතින් ඒක පෙන්වන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකේ බැලුවාම දැන් ඔයගලන්ට පේනවා මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ දැන් අර මනෝ සංචේතන ආහාරෙන් ඉඳන් ජාතියට අර රේඛාව. ඒකට සමාන්තර රේඛාව ඇඳාම අපිට පේනවා මේ ආපව ඉදන් සච්චේ ඉඳන් මේ එකක් ඇඳුත් එනවා ප්‍රී විප්‍රයෝගයට. දැන් ඉතින් ඔය ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ අහන්නේ ප්‍රශ්නය ඉදන් සත්‍යාවේ නිවේස කායග්‍රන්ථයට යමක් ඇතුල් වෙච්ච විගසින් ප්‍රී විප්‍රයෝගේ වෙනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. ප්‍රී විප්‍රයෝගේ සිදු වෙන්නේ පරාමාසගත වීමෙන් පස්සේ කියන එක තමයි මේ අදහස. එතකොට දැන් අපි මේ මිච්ඡා දිට්ඨි ගැන අපි කතා කළා හයක් ගැන. මේ කුමකටද අපි මිච්ඡා දිට්ඨිය වෙලා තියෙන්නේ? ඔය පදුට්ට මන සංකල්පය නිසා ඇති වුණු නිත්‍ය භාවයම හේතුවත් වෙන ප්‍රත්‍යත් වෙන. ඒ අර වතු මේකේ අපි 9 වෙනි පිටේදී ඉගෙන ගත්තයි කියලා ඒක මතක තියෙන්න ඕනේ. මතකද අපි මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨියටම යනවා කිව්ව එක පටන් ගත්තේ අර පදුට්ට මන සංකප්පේ එතන නිත්‍ය කතාව නේද? එතකොට එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 3 වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නා දෙන්නේ ওই ජරා ධර්මී කියන එක. ජරා ධර්මී කියන්නේ කාර්ත දක්වන්නේ මේ රූපයත් රූපය නිසා මම පවතිනවා යන දික්තිය මිදීම තමයි ජරා ධර්මී කියලා කියන්නේ. එතකොට දැන් මෙතන මෙන්නනවා මේ විඥානේ හට ගැනීම. ඒක හරියට මේ බෙල් ෂේප් කර්ව් එකක් වාගේ ඕගලන්ට පේනවා. මෙතන ABC කියලා එතන තුනක් ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් ඉතින් ඔය බලන්න මේ පදුට්ට මන සංකප්පය අර දෙක සසඳලා බැලුවා විඥාන ධාරාව ගැලුවා නම් අන්න අපි ගන්නවා නිට්ටයයි කියලා. එතකොට මේ A වලින් දා B වලට යනවා කියලා කියන්නේ ಜಾති. ಜಾති හැටියට සලකන්න ඕනේ. ඒක මේ කොළපාට රේඛාවට අනුරූප වෙනවා. ඉතින් මේ විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් දැනගැනීමක් වෙනවද? මෙන්න මේක දුකයි. ඉතින් B වලින් ඉඳන් C වලට යනවා කියන එක ජරාව හැටියට ගන්න ඕනේ. මේ රතු පාට රේඛාවට මේ පල්ලෙහා තියෙන රතු පාට රේඛාවට අනුරූප වෙනවා. මේක ජරා ධර්මයේ ලෙස සැලකිය යුතුයි. දැන් බලන්න ওই වතුර පාරක් ගලාගෙන එනවා නම් ඕගලන්ගේ ගෙදෙට්ට අපි හිතමු ටැප් එකකින් වතුර එනවා. ඉතින් ඕගලන්ට පේනවා එක දවසක වතුර ගානට එනවා ඊළඟ දවසේ ගත්තාම වතුර අඩුයි. ඉතින් ඕගලන්ට දුකයි. ඊයේ වගේ වතුර ආවේ නැහැ කියලා. පළවත් දවසට වැඩියෙන් එනවා. ඒ දුකයි. මොකද වැඩි වෙච්ච දවසට එන්නේ රොඩු මඩ. ඒව තමයි වැඩියෙන් එන්නේ. එහෙනම් අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි කියන එක තියෙනවා. ඉතින් ඕක ওই විඥාන කාය හිම සඳහන් වෙනවා. එතකොට දැන් ඉතින් මේ ජරා ධර්මී කියන එක සිදු වෙන්නේ මේ තුන්වෙනි රාමුවේදී. තුන්වෙනි රාමුවේදී අපි සුඛයි කියලා ගන්නවායි කියලා අපි දන්නවා. සුභේට නිත් එක්කව කළා සුඛයි කියලා එහෙම ගන්නෙ නෙමෙයි. එතකොට මෙන්න මේ ඒ කියන පොයින්ට් එක සංකාරපච්චය විඥාන. මේ B කියන පොයින්ට් එක විඥානපච්චය නාම රූපං. එතකොට මේ C කියන පොයින්ට් එක නාම රූපපච්චය සලායචන. අන්න ඒ විදිහට බලන්න පුළුවන්. එතකොට දැන් අපි ඉගෙන ගත්ත ජරා ධර්මයි කොහොමද ඒක අර්ථ දක්වන්නේ? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳිලා. දිට්ඨිය බිඳුනාම තමයි ජරා ධර්මයේ කියන්නේ. දැන් අපි එහෙනම් ඊළඟට හතරවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේක පෙන්නනවා ව්‍යාධි ධර්මයේ කියන එක. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ව්‍යාධි ධර්මයේ කියන්නේ නිට්ටයයි කියන සංකල්පයේ බිඳීම තමයි ව්‍යාධි ධර්මය. බලන්න දිට්ඨිය බිඳුනාම ජරා ධර්මයේ සංකල්පයේ බිඳුනාම ව්‍යාධි ධර්ම. දැන් ඔයගලන්ට පේනවා මේ පදුට්ට මන සංකප්පය ඒක එකයි කියලා දාලා තිනවා. ඊට පස්සේ සුබයි කියලා දාලා තිනවා ඒකට දෙකයි. අපි නිට්ටයයි කියලා ගන්නවා අන්න තුනයි. ඊට පස්සේ තින් හතර. ඒ කියන්නේ සුබේට නිත්‍ය එක්කව කරලා තින් සුඛයි කියන එක තමයි මෙතනින් එන්නේ. ඉතින් අපිට පේනවා ওই පළවෙනි කාරණාවයි තුන්වෙනි කාරණාවයි දෙකම එකයි. එක සමානයි. ඒ කියන්නේ නිත්‍ය ගුණය කියන එක මේ එකයි තුනයි මේ දෙකේම තියෙනවා. ඊය වගේම තමයි මේ දෙකයි හතරයි කියන මේ දෙකත් එක සමානයි. ඒ කියන්නේ ඉතින් සුබයි කියලා ඉදන් සත්‍යයට ඇතුල් වෙනවා. දෙක වෙන්නේ නැත්නම් හතරක් නැහැ. මේ දෙක අතර වෙනස තියෙන්නේ මොකද්ද? දැන් බලන්න කට්ලට් එකක් බැලුවා දැක්කා. එතකොට එකපාර ස්පර්ශ කළා අන්න සුඛයි කියලා ආවා. ඉතින් අපි ඒක නිට්ටයයි කියලා කියන්නේ පුණු පුණා ස්පර්ශ කරනවා. ඔච්චර වෙනස නේද? එකපාර ස්පර්ශ කිරීමයි පුණු පුණා ස්පර්ශ කිරීමයි කියන එක. එතකොට එහෙනම් දෙකයි හතරයි Tamanට පේනවා දෙකම එකයි කියලා. ඉතින් තුන්වෙනි රාමුවේදී තුන්වෙනි පියවරේදී මේ අපිට මේ සුඛයි කියලා පරාමාසගත වෙහෙම වෙනකොට අපිට ජරා ධර්මයේ කියන එක සිද්ධ වෙලා ඉවරයි. ඒ වුණත් ඉතින් අපි අත්තා කියලා ගන්නවා. ඉතින් ඔක පෙන්නනවා අත්තායයි ගැනීම රෝගයක් කියලා. ඔය පෙටකෝබ දේශේ සිංහල පොතේ පිටුව 36 එකේ පෙන්නනවා රෝගං වදති අත්තනෝ කියනවා රොදං වදති අත්තතෝ කියලා කියනවා. ඒ කියන්නේ අත්තා කියලා ගැනීමම තමයි රෝගයක් කියලා කියන්නේ. එතකොට එහෙනම් අපිට මේ තුන්වෙනි රවුමේ හයවෙනි පියවරේ වෙනකොට ව්‍යාධි ධර්මයේ සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙතන අත්තා කියලා ගැනීම තියෙනවානේ. 3-5 වෙනකොට අත්තා. එහෙනම් 3-6 වෙනකොට ඉති ව්‍යාධි ධර්මයේ සිද්ධ වෙලා තියෙනවා. මේක මේ රූපේ නිසා ඇති වෙච්ච ව්‍යාධි ධර්මයක්. එහෙනම් අපි ඉගෙන ගත්ත ජරා ධර්මයක් ඒ ව්‍යාධි ධර්මයක් කියන එක ඉගෙන ගත්තා. ඉතින් දැන් බලන්න මෙතන මේ 3-3 කතාවේදී 3-3 රූපේ ජරාව රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඒක හැබැයි අත්තා කරගත්තා 3-5 වෙනකොට. දිට්ඨිය බිඳලා නමුත් පවතිනවා කියලා සංකල්පයක් අපිට පවතිනවා. ඉතින් ඒකට ඊට පස්සේ 3-6 වෙනකොට රූපේ ව්‍යාධි. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු 5 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක පෙන්වන්නේ මේ මරණ ධර්මයේ කියන එක. මේ තුන්වෙනි රාමුවේ තුන්වෙනි පියවරේදී රූපේ ජරා ධර්මයට යටත් වෙනවා. එතකොට හතරවෙනි රාමුවේ තුන්වෙනි පියවර වෙනකොට ඒ කියන්නේ 4-3. රාමු මාතර ස්ටෙප් එක 3. ඉතින් මේක මතක තියාගන්න ඕනේ මේ ස්ටෙප්ස් කියලා කිව්වහම අර 1 කිව්වහම ස්ටෙප් එක සුබයි 2 අනිත්‍යයි 3 ඒ විදිහට නේද? එතකොට අපි මෙතෙන්දි මේ රෝගී වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය මේ 3-6දී ඉතින් ව්‍යාධිය කෙනෙක් ඇති වෙලා තියෙනවානේ. එතකොට 3-3 දැන් අපි කතා කරන්නේ තව රවුමක් කරකවල 4-3 කියන කතාව. ඉතින් ඒ කියන්නේ සුඛේ පරාමාස වෙලා තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ ගෙදර මොකක් හරි එකක් කැඩුනහම අපි හිතමු ස්ටෙයාකේස් එක කැඩිලා. ඉතින් ඕගොල්ලෝ මොකද කරන්නේ? උඩ තට්ටුවට යන්නේ නැහැ කියලා හිතනවා. දැන් කල්පනා කරනවා මේක දැන් ජරා වෙලා කැඩිලා එහෙම තියෙනවා. මං ඉතින් මේක හොඳ එකක් හදනවා. ඉතින් හොඳ එකක් හදන්න ඕගොල්ලෝ ඉතින් සාම්පල් එකක් ගන්න ඕනේ. අල්ලපු ගෙදර මිනිස්සයෙක් ගෙදර බලන. ආ ඒක හරිනේ. ඉතින් ඒ වගේ ඥාතීන්ගේ ගෙවල් වල එහෙම බලනවා. ඉතින් එහම බලලා බලලා තමන්ගේ හිතේ තියෙන කොහොමද? මං රත්තරන් වලින් හදනවා කියලා. රත්තරන් වලින් හදපු ස්ටෙයාකේස් එකක් දැකලත් නෑ. අන්න එහෙම තමයි අපේ තියෙන්නේ. ඉතින් දැන් එහෙමනම් අපි මොකද කරන්නේ? අපි කරන්නේ මොකද්ද? හොඳ එකක් හදනවායි කියලා පලාසය භාවිතා කරලා නැවත විඥානේ හදනවා. ඉතින් මේ විදිහට මේ හතරවෙනි රාවමේ හතරවෙනි පියවරේදී, ඒ කියන්නේ හතර හතර ජාතිය කියන එක හට ගන්නවා. ඉතින් මේක තේරුම් ගන්න තියෙන්නේ මේ ওই විදිහට ඒ උදාහරණයත් එක්ක භාවිතා කරලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. මම ජරා වෙලා තිනකොට මම තියෙන එක පලාස කරලා රත්තරන් වලින් හදනවා කියලා තමන් එකක් හැදීම කියන එක. දැන් බලන්න හතරේ තුන වේදනාවේ ජරා ධර්ම. හතරේ හතරේ ජාතිය. එතකොට එහෙමනම් ඒටි ඉස්සෙල්ලා අපේ මරණය කොහේද හරි සිද්ධ වෙලා තියෙන්න පෑනේ. එතකොට මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ මේ හතර දෙක. කොහොමද ඒක තේරුම් ගන්න? ඒක තේරුම් ගන්න දැන් බලන්න අපි ඉස්සෙල්ලා රවුන්ඩ් තුනක් පෙන්වුවා නේ. ඒ කිව්වහම පළවෙනි රවුම, B දෙවෙනි රවුම, C තුන්වෙනි රවුම. දැන් අපි හතරේ හතරේදී යන්න අපේ එකක් හදනවා. නේද? එතකොට හතරේ හතරේදී හදන්න නම් මේකේ මැද්දේදී ඒටි ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි හතරේ දෙක. අන්න ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා මේ අවස්ථාවේදී හතර දෙක මරණය. එහෙමනම් අපි නිට්ටයයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානයේ මරණය. දෙකයි කියන්නේ නිට්ටයයිනේ. අර ස්පෙෂල් එකේදී අපි පෙන්නුවේ නේද? ඒක දෙක කියන්නේ ස්ටෙප් එක නිට්ටයයි කියන්නේ. ඒතර අපි නිට්ටයයි කියලා අරන් තින්නේ විඥානයේ මරණය. ඊළඟට දෙවෙනි රාමෙදිත් මරණය සිද්ධ වෙනවා. ඒක මේ රූපේ නිසා වෙන මරණයක්. ඒ කියන්නේ ඕගොල්ලෝ එක රූපයක් දිහා බලලා ඊළඟට තව රූපයක් දිහා බලනකොට අරකට එක දිවිච්ච එක මැරිලා. අන්න ඒ වගේ පේනවා. එතකොට හතර තුන වේදනාවේ ජරා ධර්මයේ හතර හතර වෙනකොට අපි නැවත ඉපදී හතර හය වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක තියෙනවා. එතකොට ඉතින් ඒක අප්‍රිය සංපයෝගය කියන එක තමයි එතෙන්ට එන්නේ. එතකොට ඊළඟට දැන් ඉතින් ඕකට ඉස්සෙල්ලා ඉතින් 4 5 වෙන්න එපා නේද? අන්න ඒක තමයි අපි ඊළඟට බලන්නේ. එහෙමනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මෙතන මේ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ දැන් ඔය අපි දන්නෝ තයෝ ධම්ම සූත්‍රයෙන් සම්බන්ධතාවයක් අපි අත්තා කියලා ගත්තොත් 1.3 මෝහයට එනවා කියලා. එතකොට දැන් ඉතින් මේකට සමාන්තරව ධර්මයක් තමයි මේ තියෙන ව්‍යාදී ඉඳන් යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛය කියන එකට යනවා කියලා. ඉතින් අපි දන්නවනේ මොකක් හරි එකක් මගේ කියලා ගත්තනම් අත්තා කියලා ගත්තනම් රෝගී සංඥාව. ඒකෙන් අපි ලෙඩ වෙනවා කියන එක තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඔය බෝලු කූඩුවක් කියන එක අකුලන්න බෑනේ. එක කෑල්ලක් අකුලන්න බෑ අනිත් කෑල්ල අකුලන්න නැතුව නේද? උඩ එකක් උනොට යට එකත් ඇකිලෙනවා. ඉතින් අන්නේ අර්ථයෙන් ඔයගලන්ට පේනවා මේ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛය තුල මේ අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තියෙනවා. එහෙමනම් හතර පහ කියන්නේ මොකද්ද? යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛය කියන එක. ඊළඟට හතර හත කැමති දෙයින් වෙන්වීම. ඒ කියන්නේ ප්‍රීහේ විප්‍රයෝගය වෙනවා. ඒ කියන්නේ බබා වගේ රූපයෙන් වෙන් වුණා. ඒ කියන්නේ හතර දෙකේදී මරණය සිද්ධ වුණානේ. ඉතින් ඒ වගේ රූපයකින් ඉන්න ඇති කැමැත්ත අන්න නන්දිය. හත කියන්නේ ස්ටෙප් එක හත කියන්නේ නන්දිය. එතකොට ඉතින් මෙතන මම මගේයි කියලා ගත්ත නිසා ඉතින් මිච්ඡා දිට්ඨිය තියෙනවා මේ ප්‍රිය විප්‍රයෝග. ඊළඟට ගත්තාම පහ තුන සංඥාවේ ජරාව වෙනවා. ඉතින් සංඥාව ජරාව වෙනවා නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ හතර හත ප්‍රිය විප්‍රයෝග එහෙම සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අපිට පේනවා ප්‍රියදීෙන් වෙන් වුණා නම් නිට්ටයයි කියලා ගන්න එක නිෂ්පලයි කියලා. ඉතින් මේ පහ තුන කියන එක තේරුම් ගන්න දැන් ඕගොල්ලෝ හිතන්න බලන්න මේ බෙල් ෂේප් කර්ව් එක ගත්තාම දැන් මෙතන මේ රැල්ලක් වගේ එකක් තියෙනවා. දැන් මුහුදේ එක රැල්ලක් කොහම වුණාම දැන් ඉතින් තව රැල්ලක් බිඳිලා දැන් බලන්න මේක බිඳිච්ච ගමන් මට්ටම් වෙලා යන්නේ නැහැ නේ. එතකොට මේ වගේ ෂේප් එකක් තියෙනවා. තව රැලක් ඇවිල්ලා මේක උඩට වැටෙනවා. වැටුනහම මොකද වෙන්නේ? දැන් බලන්න ඕගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළ පැත්තේ කියලා හිතන්න. ඒක තමයි සී පැත්ත. ඔන්න සී පැත්තට වැටෙනවා නම් ඔන්න ඕගොල්ලන්ගේ පැත්තටම වතුර එනවා. දැන් ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා අන්න හොඳයි. මගේ පැත්තට හුළඟ එහෙම එනවා කියලා. ඒ පැත්තට වැදුනොත් මොකද වෙන්නේ? ඒ පැත්තට වැටිත් වතුර ටික අනිත් පැත්තට යනවා. දැන් ඕගොල්ලෝ ළඟට රැල්ල ඇවිල්ලා අනිත් පැත්තට ඇදිලා යන්නේ නේ? අන්න ඒ වගේ. ඉතින් දැන් අනිත් පැත්තට යනකොටත් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ද හොඳයි කියලා. මගේ පැත්තට එනකොට හුලම් පාර වදින හොඳයි කියලා ගත්තාට අනිත් පැත්තට වැදුනත් යනකොට නම් ගන්න බෑ. හැබැයි අපි මෝඩයා වගේ ගන්නවා. අපි හැංගීම තියෙන්නේ උක ගියාට ආපහු එනවා වගේ හැංගීමක් තමයි තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපිට මේ සංඥාවේ ජරාව කියන එක තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේ පහ තුන සංඥාවේ ජරාව. ඉතින් අර නිට්ටයයි මගේ පැත්තට එනකොට නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා ප්‍රිය විප්‍රයෝගියෙන් වෙලා තියෙනවා. ඊළඟට හත හත උපායාසයෙන් මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් තියෙනවා. ඒක තමයි ක්‍රෝධ උපායාසය. ඒක ගැන හිතන්න හතේ හත. හත්වෙනි රවමේ හතට එනකම් වැඩිලා. ඉතින් එතන සංස්කාර ජරා වශයෙන් තමයි ඒක සලකන්න තියෙන්නේ. එතකොට දැන් ඉතින් මේ ටික අපිට පුළුවන් අර මේකේ ලකුණු කරගන්න. ඒ කියන්නේ ඔය පස්සේනි ස්ලයිඩ් එකේ ඔක කෙටියෙන් ලකුණු කර ගන්න පුළුවන්. එතකොට මම හතර තුන උඩින් අපිට ලියා ගන්න පුළුවන් වේදනාවේ ජරාව කියලා. හතර තුන උඩින් අපි ලියා ගන්නවා වේදනාවේ ජරාව. එතකොට ඒ කියන්නේ මොකක්ද මේ වේදනාවේ ජරාව කියන්නේ? ඒ කියන්නේ දිට්ඨිය බෙදෙන්න ඕනේ. මතකද? ජරාව අර්ථ දක්වන්නේ වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය මිදලා. එහෙනම් මේක යටින් උන්න ලියා ගන්න පුළුවන් වරහණක් ඇතුලේ දාලා දිට්ඨිය මිදිලයි කියලා ව්‍යාධියට යටින්. එතකොට ඊළඟට අපි කිව්වා ඕගලන්ගේ ස්ටයර් කේස් එක කැඩුනා නම් ඕගොල්ලෝ කල්පනා කරනවා මම රත්තරන් වලින් එකක් හරි හදනවා කියලා. එහෙනම් තමන්ගේ තියෙන එක පලාස කර. හතර හතර කියන්නේ පලාසෙ නේද? එතකොට පලාස කරලා ඉවරලා ඉතින් අපි එකක් හදනවා. අන්න එනම් හතර හතර උඩින් අපි දාගමු සංස්කාරවල නිට්ටිභාවය ජාතිය විය කියලා. සංස්කාරවල නිට්ටිභාවය ජාතිය විය. ඕගලන්ට මතකයිනේ අර පලාසේදී අපි ඉගෙන ගත්තේ සුඛයි කියලා මෙහි පරාමාසගත වෙන සංස්කාරයන් නිට්ටයයි කියලා පරාමාසගත වෙනවා. අර ඔරුවට හබල් දෙකක් කිව්වේ නේ. එතකොට ඒක තමයි අපි මෙතන සංස්කාරී නිට්ටිභාවේ ජාතිය වේ කියලා. දැන් ඉතින් අපි තියෙන එක පලාස කරලා ස්ටයර් කේස් එකක් අපි හදනවා කියලා හිතුවා. දැන් බලන්න මේක මනසෙන් විතරයි. තාම ස්ටයර් කේස් එකක් හදලා නැහැ. මේ මනසේ නැංවීමක් තමයි මේ තියෙන්නේ. මම මෙහෙම එකක් රත්තරන් වලින් හරි හදනවා කියලා. එහෙනම් ඒටි ඉස්සෙල්ලා අපි මැරලා තින්නේ පැහැ. මැරෙන්නේ කොතනේද? හතර දෙක. දෙවෙනි එක තමයි මේක තේ මේක එහෙනම් මේකට උඩින් අපි ලියා ගන්නවා විඥානයේ නිට්ටිභාවයේ මරණීය විය. විඥානයේ නිට්ටිභාවය මරණීය විය කියලා හතර දෙකට උඩින් ලියා ගන්නවා. ඊළඟට හතර හය අප්‍රිය සංපයෝගය. ඉතින් මේක යටින් අපිට ලියා ගන්න පුළුවන් වේදනාවේ ව්‍යාධිය. වේදනාවේ ව්‍යාධිය. අපි කොහොමද ව්‍යාධි ධර්මය අර්ථ දක්වන්නේ? වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන සංකල්පයේ බෙදිලා. එහෙනම් මේක යටින් වරහණක් ඇතුලේ දාගන්න පුළුවන් සංකල්පයේ බෙදීම කියලා. සංකල්පයේ බෙදීම. ඊළඟට දැන් ඉතින් 4 6 වෙන්න ඉස්සෙල්ලා අපිට තව එකක් වෙලා තියෙන්න බෑ. ඒක තමයි 4 5 යම් පිච්චන් අලබති තම්පි දුක්ඛය. ඉතින් මෙතන යටින් ලියාගත්ත හැකි අත්තායයි ගැනීම මෙහි ඇත. අත්තායයි ගැනීම මෙහි ඇත. ඊළඟට 4 7 යටින් අපි ලියා ගන්නවා. ඒ කියන්නේ පියේ විප්‍රයෝගයට යටින් බබාවාගේ රූපයෙන් වෙන් වුණා එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. බබා වගේ රූපයෙන් වෙන් වුණා එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. මොකද හත කියන්නේ නන්දියනේ නේද? නන්දිය කියලා කියන්නේ මලාට පස්සේ ඉපදීමට ඇති කැමැත්ත. එතකොට දැන් ඊළඟට මේ පහ තුන ජරාව. එතකොට අන්න ඒක තමයි මේ සංඥාවේ ජරාව. එහෙමනම් මේකට උඩින් ලියා ගන්නවා සංඥාවේ ජරාව. නිට්ටියයිගත් සංඥාව වෙනස් වී ඇත. සංඥාවේ ජරාව, ඒකේ අර්ථය තමයි නිට්ටියයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ හතර හත වුණා කියන්නේ මොකද්ද? හතර හත වුණා කියලා කියන්නේ ඉතින් ප්‍රිය දේෙන් වෙන් වෙලානේ, අප්‍රිය සංපයෝගයෙන් නේද? ඊට පස්සේ හත හත යටින් අපි ලියා ගන්නවා මැරිච්ච මනුස්සයාට දැඩි වෙහෙසක් ඇත කියලා. හත හත උපායාසයට යටින් මැරුණු මනුස්සයාට දැඩි වෙහෙසක් ඇත. එතකොට දැන් මෙතන මේ ස්ලයිඩ් එක මේ නිකන් ස්කිප් කරලා යන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මේකේ අඩු ගානේ බලන්න ඕනේ මේ කාරණා කීපයක්. ඒ කියන්නේ 4 3 අන්න අපි 4 3න් පටන් ගන්නවා. ඒ කියන්නේ මෙතන මේ ව්‍යාධිය කියන එක තියෙනවා, වේදනාවේ ජරාව නේද? එතකොට ඕගොල්ලන්ගේ ස්ටයාකේස් එක කැඩුනා නම් තමන් කල්පනා කරනවා මම හොඳ එකක් හදනවා කියලා. එතකොට තියෙන එක පලාස කළා. ඒ කියන්නේ විඥානීය නැංවීමක් කළා. මම මේක මේ රත්තරන් දාලා හරි හදනවා කියලා. ඉතින් මේක වෙන්න ඉස්සෙල්ලා අපි මැරලා තියෙනවා. ඒ මැරලා තිබුණේ කොහෙන්ද කියන එක තේරුම් ගන්න අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දැන් අපි රවුන් 3ක් ආවා. 4 රවුන්දි අපි ආපහු නංගනවා. එතකොට 4 රවුන්දි ආපහු 4 වෙනකොට ජාතිය වෙනවා නම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. එන්න යා පොයින්ට් එක තමයි 4-2. ඉතින් එතින්දි කල්පනා කරනවා අපච්චි මේ 4-2 මම මේ කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා අරගෙන තියෙන විඥානේ මැරෙනවා. විඥානේ මැරෙනකොට අපි කියනවා නිට්ටයයි කියලා. පිස්සු වැඩක් නේද? අන්න ඒ කාරණාව බලන්න ඕනේ. ඊළඟට මෙන්න මේ අඩු ගන්න මේ 4-2 බලන්න. ඊළඟට 5-3 පුළුවන් නම් බලන්න. ඒ 5-3 කියන එකේ තියෙන්නේ මොකද්ද? ඒ සංඥාවේ ජරාව කියන එක. ඒ කියන්නේ මේ සංඥාව දැන් මගේ පැත්තට මතකද අර බෙල් ෂේප් කර්ව් එකේ පෙන්නවා ABC කියලා. ඒ පැත්තට වැදෙනකොට මේ කියන්නේ අනිත් පැත්තට. මම ඉන්නේ යුරෝ පැත්තේ C පැත්තේ. මගේ පැත්තට හුලම් පාර එනකොට මට හොඳයි. ඉතින් අපි මෝඩකම තමයි අනිත් පැත්තට වතුර ටික යනකොටත් රිවර්ස් වෙලා යනකොටත් අපි ගන්නවා හොඳයි කියලා. එතකොට අන්න ඒක තමයි මේ 5-3 ඒ සංඥාවේ ඒ ජරාව කියන එක. එතකොට මේ මෙන්න මේ කාරණා දෙකවත් අඩු ගානේ බලන්න ඕනේ. එහෙමනම් අපි යමු 6 ස්ලයිඩ් එකට. එතකොට මේ 6 ස්ලයිඩ් එකේ අපි මේ ආශ්‍රවයි රවුම් අතර සම්බන්ධතාවයක් කියන එක පෙන්නනවා. එතකොට ඔය කාමාශ්‍රව කියන එක ඇතු වෙන්නේ 4-4. ඒ කියන්නේ සුඛේ පරාමාස වුණාට පස්සේ. කාමාශ්‍රය කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාවනේ. ඒක අපි වරදවා ගත්තට පස්සේ තමයි කාමාශ්‍රය. බවාශ්‍රය කියන එක ඇති වෙන්නේ අත්ත සංඥාව ඇති වෙන. එතකොට මේක පස්වෙනි රවුමෙන් පස්සේ ඒක සිද්ධ වෙනවා. 8 රවුමෙන් පස්සේ සංස්කාර වලට අගේ දීම සිද්ධ වෙනවා. ඉතින් ditthi ආශ්‍රය කියන එක ඇති වෙන්නේ ඒ 8 රවුමෙන් පස්සේ. ඉතින් ඔය ටී ඉස්සෙල්ලා කෙනෙකුට හිතන්න පුළුවන් ඔය දැන් බලන්න ඔය ධම්ම මච්චරිය 7-1. ඒ ධම්මමච්චරි තිබිච්ච ඵලයට ඒක හරියන්නේ නැහැ ආශ්‍රයයන් කියන එක. දැන් ඕගොල්ලෝ අවිතු ඩිග්‍රී එකක් පාස් කරලා ගිහිල්ලා කියනවා මට මෙන්න මේ වැඩ පුළුවන් කියලා නේද? කෙමිස්ට්‍රි පුළුවන් කියලා කියන්නකෝ. මේ වගේ ඔක්කොම මට ඕවා කරන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ පුළුවන් කියලා කිව්ව ඵලයට ඒ ආයතනයයි ඕගලන්ට රස්සාව දෙන්නේ නැහැ නේ. එයා බලනවා මෙයා මෙහෙම කිව්වට මෙයාට මේ සංස්කාරය කරන්න පුළුවන්ද කියලා. එතකොට ඒ සංස්කාරයන්ට ඒගොල්ලෝ අගය දෙන්න ඕනේ. එතකොට මේ සංස්කාරයන්ගිට ඒ අගේ දීම කියන එක 8 රවුමේදී සිද්ධ වෙන. ඒක නිසා ditthi ආශ්‍රව 8 රවුමෙන් පස්සේ සිද්ධ වෙන. එතකොට අවිද්‍යා ආශ්‍රව කියන එක 10 රවුමෙන් පස්සේ සිද්ධ වෙනවා. ඉතින් ඔය தත්ත්වය ගත්තාම අර අපි ඉස්සෙල්ලා කිව්වා නේද අර සෙකන්ඩ් ඔපිනියන් එක එහෙම භාවිතා කරලා මේ විඥාන ධාරාව ගලවනවා කියලා පළක් කළාට අර ෂර්ට් එකක් ගන්න කතාවක් කිව්වේ නේද? ඉතින් අර බෙල් ෂේප් කර්ව් එකේ අර AB කියන පොයින්ට් එක බොහොම ලං වෙන්න පුළුවන්. සමාන නම් වෙන්නේ එක තැනට එන්නේ. එතකොට දැන් ඉතින් මේක මේ බොහොම ලං වුණාම තමයි අර තීන බින්ද අවස්ථාව. Tamanට දැන් බලන්න වඩේ එකක් කෑවම බොහොම හොඳ නම් ඉතින් නැගලා එනවනේ. අර එහෙම ගතියක් නැති වුණාම තවන්ට පේනවා අර පොයින්ට් එක ලඟ වෙලා තියෙන. හැබැයි ඉතින් ওই වෙලාවෙත් අපේ මේ අවිද්‍යාව නිසා සෙකන්ඩ් ඔපිනියන් එක භාවිතා කරලා හරි දුවනවා කිය අවිද්‍යාවෙන් ඔක ගමන ගලනවා කියන එක තියෙනවා. ඒතර අවිද්‍යාසෝ 10 වෙනි රවුමෙන් පස්සේ. මොකද මෙතන වට 8ක් ගියාට පස්සේ තීන විද්දේ තියෙනවා. එහෙමනම් අපි යමු. දැන් අපි ආශ්‍රව රවුම් වලට සම්බන්ධ කළා. දැන් 7 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි රවුම් ආශ්‍රවට සම්බන්ධ කළා. දැන් අපි පෙන්වමු ආශ්‍රව අතර සම්බන්ධතාවය. දැන් අර පဋාණ පාළි මං කිව්වේ මං හොයාගත්තා කියලා. දිට්ඨි ආශ්‍රව තියෙනවා නම් කාම ආශ්‍රව. මේ කොළපාට ඇරෝ එක යන්නේ එක පැත්තකට. මේ රතුපාට ඇරෝ එක දෙපැත්තට යනවා. දිට්ඨි ආශ්‍රවෙන් අවිද්‍යාසෝ, අවිද්‍යාසෝෙන් දිට්ඨි ආශ්‍රව. අවිද්‍යාසෝ තියෙනවා නම් කාම ආශ්‍රව, කාම ආශ්‍රවෙන් අවිද්‍යාසෝ. භව ආශ්‍රවේ තියෙන වෙනම. ඒකෙන් අපිට අවිද්‍යාසෝ කියන එක ඇති වෙනවා. දැන් අපි රවුම් ආශ්‍රව වලට සම්බන්ධ කළා. ආශ්‍රව අතර සම්බන්ධතාවයකුත් පෙන්වනවා. එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 8 වෙනි ස්ලයිඩ් එකට. දැන් ඉතින් ඕගොල්ලන්ට මතකයි ඔය ආයතන භාවනාවේ සාකච්ඡා කරපු එක. ඔය ඒරියාස් දෙකක් සමාන වෙන්නේ නැහැ කියලා අර පොඩි කාලේ කාපු එකයි දැන් කාපු එකයි එහෙම කිව්වේ නේද? එතකොට ඒක වෙලා මේ කාමච්ඡන්දේ ඇති වෙනවා කියලා එහෙම කිව්වේ. ඉතින් මෙතන මේ දෙක සමාන නොවෙන්න නම් ඔය දෙවෙනි ඒරියා එකට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙන්න ඕන. මොනවද එකතු වෙලා තියෙන්නේ? පළවෙනි එක තමයි හේතුව තමයි ජරාවට යෑම කියන එක. දෙවෙනි හේතුව තමයි ගති ලක්ෂණ. ඊළඟට අපිට පේනවා ඉතින් ජරාවට යන එකට මුකුත් කරන්න දෙයක් නැහැ. ජරාව ඉපදුනා නම් ඒක තියෙනවා. දැන් එහෙනම් මේ ගති ලක්ෂණයන් කියන ඒවා ඇති වෙන්නේ කොහොමද? අනුසය වූ ධර්මයෝමයි. දැන් ඊළඟට කල්පනා වෙනවා අනුසය වූ ධර්මයන් කොහොමද ඇති වෙන්නේ? ඒ වගේ තේනිය ආශ්‍රව නිසා දැන් ඕගොල්ලෝ දන්නවා සුඛයි කියන එකේ පසු සංඥාව කාම ආශ්‍රව. අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රවය. නිට්ටයයි කියන එකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රව. ආභව අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රව වෙන මේ දැන් සත්‍යය අනුමත කරලා ඉපස්සේ. දැන් අපි අර ඉස්සෙල්ලා පෙන්නපු සම්බන්ධතාවයන් ටික අපි ලකුණු කරලා තියෙනවා අවිද්‍යා ආශ්‍රවෙන් දිට්ඨි ආශ්‍රවට යනවා, දිට්ඨි ආශ්‍රවෙන් අවිද්‍යා ආශ්‍රවට යනවා. ඒ වගේම අවිද්‍යා ආශ්‍රවෙන් කාම ආශ්‍රවට එනවා කියලා. ඉතින් මෙතන පෙන්නා දීලා තිනවා සංස්කාර වලට ඇලීම කියන එක. ඉතින් දැන් මොකද වෙන්නේ? මේ චේතනා වුණාට පස්සේ මේ දකුණු පැත්තේ ධර්මයන් වම් පැත්තට එන. දැන් වෙන්නේ මොකද්ද? මේවට මේ ඇලීම නිසා සංස්කාර පාණාතිපාත අදත්තා දාන වලට ඇලිලා. එහෙනම් අපි කාමාශ්‍රව වලට මේ පැත්තේ තියෙන කාමාශ්‍රයට මේ අවිද්‍යාශ්‍රව, දිට්ඨියාශ්‍රව යවෝනි මේ සංස්කාරට ඇලීම නිසා මේක එකතු වෙනවා. දැන් පේනව නේද මේ ආශ්‍රව එන්න එන්න වැඩි වෙනවා. අයම් කාමාශ්‍රයක් තිබුණාද මේකට? අර දිට්ඨි ආශ්‍රයෙන් බලන්නේ කියලා කියනවා නේ. අන්න ඒ වගේ අවිද්‍යා ආශ්‍රයෙන් ඕක පෙන්වන ඕක හොඳයි ආදී වශයෙන්. එතකොට දැන් ඉතින් ආශ්‍රව රවුම් වලට සම්බන්ධ වුණා. ඒකත් එක්ක ඉතින් අනුසය ධර්මිනුත් සම්බන්ධ වෙලායි කියලා පේනවා. එතකොට එහෙනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. මේක තමයි මේ සබ්බාසව භාවනාව වෙන්නේ. ඒක සබ්බාසෝ භාවනා කියලා ලීලා තියෙනවා. එතකොට දැන් ඔය රාතන් වහන්සේ නිතරම පෙන්වන එකක් තමයි මේ කෝසජ්ජිය කියන එක ඇති නොවීම පිණිස විරිය තුනක් භාවිතා කරන්න ඕනි කියලා කියනවා. පළවෙනි එක තමයි මේ රූප ස්පර්ශ නොවෙන්න විරිය. ඊළඟට දෙවෙනිට සංඥාව මගේ නොවෙන්න විරිය. ඊළඟට සංස්කාර මගේ නොවීමට විරිය. එතකොට දැන් අපිට පේනවා මේ තුන්වෙනි පිටුවේ ස්ලයිඩ් එකේ අර මනෝ සංචින්නා ආහාරය දක්වා ඇති රේඛාව. ඒකේ වම් පැත්තේ ධර්මයන්ගේ ලෝභය කියන එක නිරූපණය කරනවායි කියලා අපි දන්නවා. එතකොට දැන් ඒක තුළ මේ කාමච්ඡන්දය කියන එක තියෙනවා. මේ වම් පැත්තේ ධර්මයන්ගේ ගත්තාම කාමච්ඡන්දය. දැන් ඉතින් මේ කාමච්ඡන්දය කබලින්කාර ආහාරයේ ගිද්දි ලෝභය අතර ලකුණු කරන්නේ ඒක දික් කරාම එන්නේ ජරාවට. එතකොට එහෙනම් මේ කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? ජරාවට ඇති කැමැත්ත. එතකොට ඉතින් අපි මේ ජරා ධර්මයට කැමති නම් ඒකෙම මෝහය වෙනවා. අපි හරි මෝඩයෝ නේද? ජරාවට කැමති වෙනවා කියන්නේ. ඒ කියන්නේ මලකට කාපු යකඩ එන එකට අපි කැමති වෙනවා කියලා හිතන්න. එතකොට එහෙනම් පළවෙනි විරියේ මේ රූපය ජරාවන රූපයේ ස්පර්ශන වෙන්නේ. ඒක තමයි මේ පළවෙනි විරිය. දැන් ඉතින් ඊළඟට අපිට ප්‍රශ්නයක් වෙනවා, ඇයි අපි මේ මල මුත්‍රා ගොඩක් මේ විදිහට මේ ගන්නෙ? ජරාවට කැමති වෙන්නේ ඇයි කියන එක. එතකොට අන්න ඒක අපි විමසලා බලමු. ඇයි අපි මේ තරම් මෝඩ වෙන්නේ කියලා. දැන් මේ ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක හැදෙනවා. ඒරියා 4 වල තියෙන්නේ මොකද්ද? මේ සුඛය පරාමාස වුණා, මෙතන අත්තා. ඊට පස්සේ මේක දික්ටි අනුසය. අන්න එයා ඇඟිල්ල දික් කළ රූපයට සුඛයි කියලා එහෙම කියනවා. එහෙනම් මෙතන මේ අත්ත සංඥාව තියෙනවානේ. මෙන්න මෙයා තමයි අපිට ඕව ගන්නයි කියලා කියන්නේ. එයා මේ රූපය මගේ කියලා ගන්න උදව් උපකාර කරනවා. මේ අත්තා කියලා ගන්න. හැබැයි අපිට පේනවා මෙහෙම දෙයක්. අපි මේ අත්තා කියලා අරගෙන තියෙන්නේ වේදනාව පරාමාස කායකාන්තයට මේක ඇදී මේ සුඛයි කියලා ගන්න එක. ඉතින් මේ වේදනාව ජරාවටපත් වෙලා තිනවා. 4-3 කියන්නේ වේදනාවේ ජරා ධර්මයේ වේදනාවයි වේදනාවත් එක්ක මං ජීවත් වෙනවා කියලා ඒක පවතිනවා කියන ඒ දිට්ඨිය බිඳිලා. නිතරම මතක තියාගන්න 3ව නම් දෙවෙනි නම්බර එකට ඒ කියන්නේ ඒක තමයි ජරා ධර්මය. 4-3, 3-3 ආදී වශයෙන් 5-3 ඒවා ජරා ධර්ම. සංඥාවේ ජරාව කියලා කිව්වා. එතකොට එහෙමනම් අපිට පේනවා අපි දෙවෙනි පාර අපි කැමති වෙලා තින්නේ මොකටද? වේදනාවේ ජරාවට. දැන් පේනවාද අපි ඩබල් මෝඩයා වෙලා නේද? ඉස්සෙල්ලා කැමතු වුණා මේ රූපයේ ජරාවට. දැන් අපි වේදනාවේ ජරාවටත් කැමතිලා. මෝඩකම වැඩි වෙලා තියෙනවා අපේ. ඉතින් මේ අත්තා කියලා ගැනීම තමයි මේ රූපය මගේ කියලා ගන්න උදව් උපකාර කරන්නේ. එහෙමනම් මේ දෙවිනි විරිය මොකටද? අත්ත සංඥාව මගේ නොවෙන්නේ. ඒක තමයි මේ දෙවිනි විරිය. සංඥාව මගේ නොවීමට විරියක්. දැන් ඉතින් තමන් ප්‍රශ්න කරලා බලනවා. ඉතින් ඇයි මම මේකට කැමති වෙන්නේ? ඒ කියන්නේ දැන් මෙතන අත්තා කියලා ගන්න ඇයි? ද රූපය අපි මේ ස්පර්ශ වෙන්නේ අත්තා කියලා ගන්න නිසා. එතකොට මේ වෙනකොට අපි ඩබල් මෝඩේ ඇවිලා. දැන් කල්පනා කරනවා ඇයි මම ඩබල් මෝඩියක් වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි ඊළඟට පෙන්වන්න හදන්නේ. 10 ස්ලයිඩ් එක. එතකොට මේ 10 ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඒරියා 1 වලින් ඒරියා 6 කියන එක හැදෙනවා. ඒරියා 6 කියන්නේ පරාමාස කාය ග්‍රන්ථ. ඉදං සත්‍යාබිනිවෙස කාය ග්‍රන්ථ මෝහ. මෙන්න මේ ඒරියා එක තමයි ඒරියා 6 කියලා කියන්නේ. ඉතින් මේකේ කොහොමද ධර්මය ගලන්නේ? අන්න විඥාන පත්‍යා නාම රූපං කියලා ඉදං සත්‍යයට ආවා. ආවයන් පස්සේ ඉතින් මේ ලයින් 5 එක දිගේ අගයක් එනවා. මොකද්ද මේක දිගේ එන්නේ? ඕක දිගේ එන්නේ අර ජරාවන රූපේ නිසා ඇතිවන සංඥාගේ. ඒකත් අපි ලියාගමු මෙතනින්. මෙතන එන්නේ මොකද්ද? ලයින් 5 එක දිගේ ජරාවන රූපය නිසා ඇති වූ සංඥා ආගේ. ඉතින් දැන් අපි කිව්වේ අර වතුර උල්පතකින් වාගේ පොඩ්ඩක් ආවුතින් එහෙම. ඒක තව උල්පතකින් එකතු වෙන්නේ නැත්නම් නිකන් අවුටම වෙලිලා යනවා. ඉතින් මේක මේ සපෝට් කරන්නේ මේ පරිදේවි දක්වා මේක දැන් මෙතන ආවා. ඒක රේඛා 5 නිරූපණය වෙනවා. ඉතින් මේක පවත්න්න මෙන්න මේ ලයින් 6 එකෙන් එන්නා වූ අගයෙන් තමයි එන්නේ. ඔයගලන්ට පේනවා මෙතන උද්දච්චය එහෙම ලකුණු කරලා තියෙනවා. ඉතින් ඒක මගින් පවත්නවා. ඒක තමයි මේ ලයින් 6 එකේ නිරූපණය කරලා තියෙන්නේ. ඔය ලයින් 6 එක යටින් අපි ලියාගමු. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණ උද්දච්ච මානාගය කියලා. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙන උද්දච්ච මානාගය. ඒ කියන්නේ දැන් අපි මේ මෝහය කියන ගලේ වැදලා කුඩු වුණත් අපි හිතනවා අපි ඉන්නවා කියලා. මාළුවෙක් පීන ඉඳලා ඇදගෙන වැටුණා කියන්නේ ගලකින් පල්ලෙහාට නේද? ඒකට හිතනවා පොඩ්ඩක් වරල ගහලා හරි වතුර මඩගොඩකට රිංගගෙන ආ මං ඉන්නවා කියන එක තියෙනවා. දැන් අගයන් දෙකක් එකට එක්ක වුණා නේ? අර දිය පුල්පත දෙකකින් කෑලි දෙකක් එක්ක ආවා කියලා. ඉතින් මේතන දැන් මෙතෙන්ට ආවා මේක ආපවතින් මේ බයගතිය දක්වා ගමන් කරන්න උදව් උපකාර වෙන තවත් එක්කෙනෙක් ඉන්නවා. අන්න ඒක තමයි මේ 7 රේඛාව මගේ නිරූපණය කරන්නේ. ඉතින් මෙතන එන්නේ මොකද්ද? මෙතනින් අපි ලියාගමු පෙර පරාමාස වූ තණ්හාගයෝ කියලා. පෙර පරාමාස වූ තණ්හා ගියෝ තමයි මේ ලයින් 7 එකෙන් ගලා. ඒ කියන්නේ අර සුඛයි කියලා වරදව වටහාගෙන ඉතින් ඒකෙන් තණ්හාව තමයි මේකෙන් ගලන්නේ. දැන් ඉතින් ඕගලන්ට පේනවා දැන් මේක හොඳට දැන් දියේ පාර වාගේ ගලනවා. මේ ලයින් 8 එක දක්වා 8 එකෙන් බයාගති දක්වා එනවා. ඉතින් එතකොට මෙතෙන්දී මේක සිද්ධ වෙන්නේ මේ 11 වෙනි රවුමෙන් පස්සේ සිද්ධ වෙන දේක්. ඉතින් මේක නිසා සංස්කාර නිසා අත්තා කියලා ඇතිලා තියෙනවා. සංස්කාර අත්ත පානාති පාත අදත්තා දාන ඒව කරනවා කියන එක ඒක අත්තා වෙලා තියෙනවා. දැන් එහෙනම් අපිට පේනවා දැන් අර ඉස්සෙල්ලා මේ ඒරියා 4 එකේ මේ අත්තා කියලා ගන්න උදව් උපකාර වෙන්නේ මොකද්ද? මෙනි සංස්කාර අත්තා කියලා ගන්න එක කුකුල් පට්ටියක් දාගත්තා කියන එක නේ. එහෙම නැත්නම් රස්සාවට යනවා කියන එක අදත්තා දාන. ඒකනේ කුකුල් පට්ටිය අර බුදුහා හාමුදුරු බණ කිව්වයි කියලා යාට අතහැර ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් දැන් අපි මෙතන පොඩ්ඩක් විමසලා බලමු මේක තව දුරට. එතකොට එහෙනම් මෙතන මේ අවස්ථාවේදී අපි උන්න සංස්කාර මගේ නොවීමට තමයි අපි මේ තුන්වෙනි විරිය කියන එක මේ භාවිතා කරන්නේ සංස්කාර නිසා අත්තා නොවීම. දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ ඩබල් මෝඩය වුණා කියලා නේ. දැන් බලමු අපේ මෝඩකම තවත් වැඩි වෙලා කියන එක. ඒක බලන්න අපි යමු 11 වෙනි ස්ලයිඩ් එකට. එතකොට දැන් මේ ඒරියා 4 වල වේදනාවේ ජරා ධර්මයේ මගෙයි කියලා ගත්තා. ඒක 4 රාමු 3 වෙනි පියවරේදී සුඛ වශයෙන් වරදවා ගත්තා. ඉතින් මේ සුඛේ පරාමාස වුණාම අන්න අත්තා කියලා ගත්තා. දැන් ඉතින් දිට්ඨිය අනුසයෙන් මොකද කරන්නේ? ඇඟිල්ල දික් කළා අපි රූපය සුඛයි කියලා කියනවා. එතකොට අන්න ඒක තමයි මේ රූපකායේ අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. රූපයක සුඛයක් නැහැනේ. රූපයක තියෙන්න පුළුවන් මොකද්ද? සුභය, බියුටි කියන එක තියෙන්න පුළුවන්. ඒකත් නැහැ ඒකේ. නමුත් අපි එහෙම තියෙනවා. එතකොට දැන් මෙතන අපි අදිවචනයක් තියෙනවා. අපි කියනවා රූපේට සුඛයි කියලා. ඒක හරියට මේ කවුරු හරි දිහා මිනිස්සු දිහා බලලා කියනවා මෙයා හරි සුඛයි කියලා. ඒ මිනිස්යාගේ නැති දෙයක් අපි අර විදිහට කියන එක තමයි ආදි වචනේ ඔය මහනිදාන සූත්‍රය එහෙම පෙන්වන්නේ බුදුහාම. එතකොට ඊළඟට ඒ වගේම අපිට පේන්න පුළුවන් මේ ධර්මයේ ගැලීම මේ ඒරියා 6 වලදී කොහොමද සිද්ධ වෙන්නේ කියන එක බලන්න ඕන. මේක තුන් ආකාරයකට සිද්ධ වෙනවා. එකක් තමයි අර ලයින් 6 එකේ එන උද්දච්ච නිසා මිච්ඡාදිට්ඨිය මගින් ගැලීම කියන එක සිද්ධ වෙනවා. ඊළඟට අවිද්‍යාවෙන් නම් කාමාශ්‍රය දක්වා ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට ඊළඟට මේ 8 රේඛාව හරහා ගැලීමක් තියෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න තියෙන්නේ අර ඉස්සෙල්ලා එකෙන් තමයි. ඒ කියන්නේ ඔන්න ලයින් 6 එකෙන් අපි කිව්වා අර මිච්ඡාදිට්ඨි උද්දච්ච මානාගේ එනවායි කියලා. ඊළඟට මේ ලයින් එකේ මතක දවිද්‍යාශ්‍රයෙන් දැන් කාමාශ්‍රයට. මෙතෙන්ට ආවනම් මේ අපි කාමාශ්‍රයට. ඔන්න මේ විදිහටත් ගලනවා. එහෙම නැත්නම් ඉතින් ලයින් 8 එකට ආවනම් බයාගතිට ආවා. ඒකෙන් ඉතින් අර දැන් ටිකට ඉස්සෙල්ලා බැලුවේ දිට්ටි අනුසේ පාරෙන් හරි ඒක ඒ ගැලීම කියන එක ඒක සිද්ධ වෙනවා. එතකොට දැන් මෙන්න මේ වෙලාවේදී වෙනකොට මේ දිට්ටි සල්ලේ මගින් සංඥාව කියන එක අල්ලගෙන ඉන්නවා. 5-3 සංඥාවේ ජරාව. අර මගේ පැත්තට මුලම් පාර ආවනම් මං සුඛයි කියලා ගත්තනම් අනිත් පැත්තට එනකොට සුඛයි කියන්න බෑ. අන්න ජරාව වෙලා තියෙනවා. දිට්ටි ආශ්‍රය කියන්නේ 8 රවුමෙන් පස්සේ සිද්ධ වෙනවා. ඉතින් රවුම් 8ක් ගියාම මොකද වෙන්නේ? සංඥාව රෝගී. ඉතින් එහෙනම් අපිට පේනවා අපි කැමතිලා තියෙන සංඥාවේ ජරාවටත් සංඥාවේ ව්‍යාධියටත්. දැන් අපිට පේනව නේද අපි ඩබල් මෝඩයා වෙලා හිටියේ දැන් ක්වොඩ්‍රපල් මෝඩයා වෙලා. මෝඩකම එන්නේ එන්න වැඩි වෙලා කියන එක පේනවා. සංඥාවේ ජරාවටත් රූපේ ජරා වේදනා ජරා විතරක් නෙමෙයි සංඥා ජරා සංඥාවේ ව්‍යාධිය ළේටත් අපි කැමති වෙලා තිනවා කියන එක පේනවා. එතකොට දැන් ඉතින් මේකට බේතකුත් තියෙන්න බෑ නේද? එතකොට අපි ඒක බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා. 12 වෙනි ස්ලයිඩ් එක. අපි දන්නවා අවිද්‍යාශ්‍රව වෙන්නේ ඉස්සෙල්ලා කාමාශ්‍රව සිද්ධ වෙනවා. 4-4 පස්සේ කාමාශ්‍රව, 5 රවුමෙන් පස්සේ භවආශ්‍රව, 8 රවුමෙන් පස්සේ දිට්ඨි ආශ්‍රව, 10 රවුමෙන් පස්සේ අවිද්‍යාසෝ. දැන් ඉතින් ධාරාව ගලනවා. රෝධේ හොඳට කැරකෙනවා. රාතන් වහන්සේ පෙන්වනවා මේ කැරකෙන්නා වූ රෝදේ තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා. අවිද්‍යාශ්‍රමුනේ කොහොමද නිකම්ම නෙමෙයි කාමාශ්‍රෝ හැම ඇති වෙලා. දැන් මේ කැරකෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවැත්වීම කාමාශ්‍රසානිකුත් ආශ්‍රමගෙන් සිද්ධ කරනවා. දැන් ඉතින් මේක තේරුම් ගන්න හිතන්න බලන්න. දැන් ඔය ඕගොල්ලෝ දන්නෝ ඔය බයිසිකල් එකක අර ෆෝක් එකක් මැද්දේ හබ් එක තියෙනවා. වටේට රින් එක තියෙනවා නේද? පළක් වෙලාට ඕක බුරුල් වෙලා හින් තියෙනවා නේද? අන්න ඒ වගේ. ඉතින් ඕක සිංහලෙන් කියනවා ඉතින් මේ බොස් ගෙඩියක් කියලා සෙන්ටර් හබ් එක කියන එක. එතකොට දැන් අපි හිතමු බලන්න මෙන්න මේ රෝදයක් තියෙනවා. මේ මැද්දේ හබ් එක වගේ තියෙනවා. දෙපැත්තකින් අදිනවා. එක පැත්තකින් මේ ලෝභය මගින් අදිනවා. අනිත් පැත්තෙන් සංස්කාර මගින් තල්ලු කරනවා. අවිද්‍යාවෙන් ඉඳන් කාමාසරට යන. එහෙම නැත්නම් හිතන්න බලන්න අන්න බයිසිකල් එකේ රෝදේ තියෙනවා. ඒකට වටේ අර තියෙනවනි කේස් එකක් වගේ නේද? මේක වටේට. මෙතනින් අපි වතුර දැම්මොත් මොකද වෙන්නේ? ඒ වතුර මේක දිගේ ගිහිල්ලා රෝදෙත් කැරකෙනවා නේද? අන්න ඒ වගේ. ඉතින් දැන් ඕගලන්ට පේනවා භවආශ්‍රය කියන එක අපි පෙන්වන්නේ වෙනමයි තියෙන්නේ කියලා නේද? අන්න ඒක අපිට දැන් වැටහෙනවා. කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ. දැන් මේක වැටහෙනවා. දැන් හිතන්න බලන්න ඔන්න තටාකයක් තියෙනවා. රවුමට තටාකයක් තියෙනවා. ඒකේ මැද්දේ පාත්‍රයක් තියෙනවා. ඒ මිනිස්සේ කෝට්ටක් දාලා මේක වතුර පාර මේ රවුමට කරකවනවා. මොකද වෙන්නේ? මේක වතුර කරකිනකොට අර මැද්දේ පාත්‍රයේත් කරකින්න පටන් ගන්නවා නේද? ක්ලොක් වයිස් ඒ වගේ කරකින්න පටන් ගන්නවා. දැන් මෙතන අපි කෝට් අයින් කරා කියලා හිතන්නකෝ. කරකවන්නේ නැහැ අපි වතුර. හැබැයි මේක කරකින්න නිසා ඒකෙන් එකතු වෙනවා නේද ආපහු අර කරකින එකට. එතකොට දැන් අන්න ඒක හොඳට පේනවා. එතකොට දැන් මේ රෝදේ කරකිනකොට භවආශ්‍රය නිසා ඇති වෙන සංඥා කොටස් ආශ්‍රයන්ට එකතු කරනවා. අවිද්‍යාශ්‍රයට ආදී වශයෙන් එකතු කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මෙතන කෙනෙකුට හිතන්න පුළුවන් මෙතන උඩ චේතනාව මේ පැත්තට තියෙන ඉදන් සත්‍යේ නේද දකුණු පැත්තට. මේ මැද්දේ තියෙන පරාමාස කාය ක්‍රාන්තිය. ඉතින් අර මතකද මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවැත්ම අන්න අභිජ්ජාවත් එක්ක මෙහෙම එනවා සම්බන්ධතාවය. මෙහෙන් තල්ලු කරනවා මෙහෙන් අදිනවා. එතකොට මේ යටින් මේ පැත්තට පුෂ් කරනවා කියන එක පේනවා. අර ලයින් 8 එක තමයි මේකට ස්පර්ශ වෙලා වාගේ මෙතනින් එන්නේ. ඉතින් ආශ්‍රව නැතිනම් මේ ධාරාව ගලන්නේ නැහැ. ඒක නතර වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ අපි අර කෝට්ට දාලා කරකෝන එක නවත්තලා දෙබ්බනම් නේද? කාලයක් යනකොට ඔතින් ඕක නතර වෙලා යනවා කියන එක තියෙනවා. රෝදේ නවතිනවා. දැන් අපි දන්නවා මේ අපි දෙවිනි පාර අපි කැමති වෙලා තිබුණේ මේ ජරාවන වේදනාවට එහෙම කැමති වෙනවා. තුන්වෙනි පාර එනකොට මෝඩකම එන්නේ ඉන්න වැඩි වුණා නේද? 4 5 3 4 3 4 2. ඒ කියන්නේ අපි මුළු දුක්ඛයටම කැමති වෙලා තිනවා. ඒ සංස්කාරයන් අත්තා කියලා ගන්න අවස්ථාව වෙනකොට. ඉතින් මේකට විසඳුමක්වත් තියෙන්නේ නැහැ නේද? ඒකට විසඳුමක් තියෙනවා. ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සූත්‍රයක් තියෙනවා. සාපුගේ සූත්‍රය කියලා කියනවා, සාමුගේ සූත්‍රය කියලා කියනවා. ඒකේ ආනන්ද හාමුදුරුව පෙන්නනවා මේ පාරිශුද්ධ ප්‍රධානියංගයන් 4ක් තියෙනවා කියලා. එකක් තමයි සීල පාරිශුද්ධ ප්‍රධානියංගේ, ඊළඟට චිත්ත පාරිශුද්ධ ප්‍රධානියංගේ, දිට්ටි පාරිශුද්ධ ප්‍රධානියංගේ, විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියංගේ කියලා ප්‍රධානියංගෙන් 4ක් තියෙනවා. දැන් ඉතින් ඔය ඒක ටිකක් තේරුම් ගන්න දැන් අපි බලමු. දැන් ඔයගලන්ට පේනවා මේ බයගති ඉඳන් වේදනාවට රේඛාවක් තියෙනවා. ඊට පස්සේ වේදනාවෙන් ඉඳන් උඩ අපි දන්නවා චේතනාවට රේඛාවක් තියෙනවා. ඊට පස්සේ චේතනාවෙන් ඉඳන් ඔයගලන්ට පේනවා මෙතන මේ ඉදන් සත්‍යයට එන රේඛාවක් තියෙනවා. ඉදන් සත්‍යෙන් බයගතිට එන එකක් තියෙනවා. මේකට අපිට ඩයග්‍රෑම් එකක් නැහැ. ඒකයි මේ කෑලි වලින් පෙන්නන්නේ. එතකොට ඒ කියන්නේ මේ පරාමාසයේ මෙහෙම මැද්දේ තියෙද්දි වටේට මේ අලුව කෑල්ල වගේ යනවා නේ. මෙහෙම එනවා. එතකොට අපි සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කරනවා කියන්නේ අපි පානාතිපාත වගේ දේවල් කරන්නේ නැහැ. අදත්තා දාන ඒවා අයින් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ පාර කපනවා. මොකද්ද ඉදන් සච්චේ ඉඳන් බයගති දෙනවා කියන එක කපලා දානවා. ඊළඟට ඒකටම පැරලල් එකක් තමයි මෙතන. ඒ කියන්නේ මේ පැත්තේ තියෙනවානේ මේ වේදනාව ඉඳන් උඩ යනවා චේතනාවට. අන්න ඒක අපි චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එක භාවිතා කරනවා. අර කාමයන්ගෙන් අයින් වෙලා අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා තමන් විතක් විචාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාය ධානයන්ගෙන් ගමන් කිරීම කියන එක. දැන් එන ඕගලන්ට පේනවා මෙතෙන්දි මේ මෙතනින් පල්ලෙහාට යන එකයි අටවෙනි රේඛාවේ මෙහෙම යන එකයි උඩ වේදනාවෙන් ඉඳන් චේතනාවට යන එකයි මේ දෙක පැරලල් මේ දෙක නැමැත්තුවා. ඊට පස්සේ දැන් තියෙනවානේ මේ චේතනාවෙන් ඉඳන් ඉදන් සත්‍යයට යන එක. ඉතින් ඔය දික්ටිත් එක්කනේ ඔක වෙන්නේ. ඉතින් මගේ කියලා එහෙම අරගෙන නේ. එතකොට එහෙමනම් දික්ටි පාරිසුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කරනවා. මේවා එකක්වත් මගේ නෙමෙයි. දැන් පේනවාද මේක තුන් ධර්මයකින් අපි නවත්තලා තියෙනවා. එතකොට උඩට යන්නෙත් නැහැ, පල්ලෙහාට එන්නෙත් නැහැ ඔය විදියට. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ මේ බයගති ඉඳන් මේ වේදනාවට එහෙම යන්නා වූ එක. අන්න ඒක අපි විමුක්ති පාරිසුද්ධ ප්‍රදානියන්ගේ නවත්තනවා. අර තුනින් යමක් නැවතුවද ඒ නවත්තුපු එක යා පවත්වනවා. කොහෙවත් යවන්නේ නැතුව. ඒ කියන්නේ මේ ඉස්සරහට අපි රූපය ගන්න යන්නෙත් නැහැ. මේ පැත්තේ මේ සංස්කාර ගන්න යන්නෙත් නෑ. යමක් නැවතුවාද නවත්තුපු එක පවත්වාගෙන ඉන්නවයි කියන එක ඒක තියෙනවා. එතකොට දැන් මේ අන්නේක කිරීමෙන් අපිට පේනවා මේක මේ රවුමට කැරකෙනවා කියන එක. මේක වටේට නේද අපි ওই කතාව කිව්වේ. උඩ චේතනාව මේ පැත්තේ ඉඳන් සත්‍ය මේ පැත්තේ බයගති මේ පැත්තේ වේදනාව කියලා හිතන්න. මේක වටේට මේක අපි කරකවන්න යන්නේ නැහැ. කිසිම ආකාරයෙන් ලොක් කරලා වාගේ නේද. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ආකාස සංඥා දෙට හරි කැමති වෙනවා නම් මරණයට කැමති වෙන්න ඕනේ කියන එක නේද. එතකොට ධානය අපි භාවිතා කරන්නේ සිත ඉස්වීම සඳහා පමණයි කියන එක කල්පනා කරන්න ඕනේ. එතකොට දැන් එහෙමනම් හොගන්නට පේනවා මේ සබ්බාසෝ කියන එකේ පළවෙනි භාවනාව අපි මේ වෙනකොට භාවනාවන් දෙකක් කළා. ස්ලයිඩ් 5 එකේදී මම බලන්නේ කියලා කිව්වා. අර සංඥාවේ ජරාව එහෙම 4-2 ඒ අර මැරෙන එක නේද? පස්සෙන් ස්ලයිඩ් එක මතකයි නේද? එතකොට මේ මෙතන 4-2 මරණය කියන එක එහෙම 5-3 සංඥාවේ ජරාව එහෙම බලන්නේ. ඊට පස්සේ ඕගලන්ගේ භාවනාව අපි මේකේ ලියලා තියෙනවා. සබ්බාසෝ භාවනාව කියලා. පළවෙනිට තියෙන්නේ මොකද්ද? මේ රූප ස්පර්ශ නොවෙන්න විරිය. සංඥා මගේ නොවෙන්න විරිය. සංස්කාර මගේ නොවෙන්න විරිය. කොහොමද ඒක බලන්නේ? දැන් අපිට පේනවා මෙතන තියෙන්නේ කාමච්ඡන්දය. කබලින්කාර ආහාරය, ගිද්දි ලෝභය අතර. ඕක දික් කරා නම් එන්නේ ජරාවට. එහෙමනම් කාමච්ඡන්දය කියලා කියන්නේ ජරාවට ඇති කැමැත්ත. ඉතින් දැන් කල්පනා වෙනවා අනේ මං හරි මෝඩයෙක් නේ. ජරාවට මං කැමති වුණා කියන්නේ. ඉතින් දැන් එහෙමනම් පළවෙනි විරිය භාවිතා කරන්නේ ජරාවන රූපයේ ස්පර්ශ නොවෙන්න. දැන් ඉතින් කල්පනා කරනවා ඇයි අනේ මම මේ තරම් මෝඩියෙක් වෙන්නේ. අන්න තමන්ට පේනවා මේ ඒරියා 4 එකේ කතාව. මෙතන මේ සුඛේ පරාමාස වෙලා අත්තා කියලා ගත්තා. දැන් ඉතින් මේ සුඛයේ අගෙමනේ මේක දිගේ ගලන්නේ. දැන් ඉතින් දිට්ඨි අනුසයෙන් කරකෝලා මේ රූපයට කියනවා ඔයා මේක සුඛයි කියලා නේද. එතකොට අර ජරාවෙන රූපය ගන්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ අත්තා කියලා ගන්න එක නිසා. එතකොට මේ වෙනකොට අපි දන්නවා මේ 4-3. ඒ කියන්නේ සුඛයි කියලා අපි වරදව අරගෙන තියෙනවා. එතකොට 4-3 කියලා කියන්නේ වේදනාවේ ජරා ධර්මය. එහෙමනම් මේ වෙලාවේ අපි මේ වේදනාවේ ජරාවටත් කැමතිලා තියෙනවා. අපි යන්නේ ඩබල් මෝඩයා වුණා. ඒ කියන්නේ මෙතන රූපේ ජරාවටත් කැමති වුණා. අන්තිමට වේදනාවේ ජරාවටත් කැමති වුණා. ඉතින් තමන් මේක අත්තා කියලා මගේ නොවෙන්න තමයි මේ දෙවිනි වෙරිය. දැන් ඉතින් විමසලා බලනවා ඇයි මම මේ ඩබල් මෝඩයා වෙන්නේ? ඇයි මේ අත්තා කියලා ගන්න? ඒක බලාගෙන ගියාම අපිට පේනවා මේ සංස්කාර අත්තා කියලා ගන්න නිසා 11 රවමේදී අන්න එයා තමයි කියන්නේ යන්න ගන්නේ කියලා. අර ඒරියා 4 වල අත්තා කියන එක ගන්න. එතකොට එහෙමනම් තුන්වෙනි වෙරිය අපි භාවිතා කරන්නේ සංස්කාර මගේ නොවෙන්න. ඉතින් අපි දැන් මේක පෙන්වුවා තවදුරටත් මොකද්ද මේ වෙන්නේ? මෙතන මේ අවස්ථාව වෙනකොට අපි රූපේ ජරා, වේදනා ජරා විතරක් නෙමෙයි. 5-3 කියන්නේ සංඥාවේ ජරා. වට 8ක් කරකෙව්වට පස්සේ සංඥාව රෝගී. එහෙමනම් සංඥාවේ ජරාවටත් සංඥාවේ ව්‍යාධීටත් කියන දෙකටමත් අපි කැමතිලා තියෙනවා. එහෙනම් අපි මේ හතර පාරක් මෝඩ වෙලා කොඩ්‍රපල් මෝඩයා වෙලා තිනවා කියන එක පේනවා. එතකොට තමන් ඉතින් මෝඩ වෙන්න කැමති නැත්තම් එහෙනම් ඉතින් සංස්කාරයන් මගේ කියලා ගන්නෙ නෑ නේ. ඉතින් ඔය මෝඩයයි කියලා ගත්තාම ඉතින් හොඳට වදිනවා. මම මෝඩ වුණා කියලා නේද? මෝඩ වෙන්න කැමති නෑ. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව හැටියට ඉන්නේ මේක තමයි. හොඳයි අපි සබ්බාසව ඩයග්‍රෑම් 3 වෙනි සෙට් එකට යමු. ඒ 3 වෙනි සෙට් එකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් එතකොට මේකේ ඔයගලන්ට පේනවා මේ පිරමීඩ් එකක් තියෙනවා. මේ පිරමීඩ් එකේ උඩ තියෙන්නේ ධාතු. ඒකේ බේස් එකේ තියෙන්නේ කාමාසෝ, දිට්ඨියාසෝ, අවිද්‍යාසෝ කියන එක. ඒකේ මැද්දෙන් තියෙන ඔයගලන්ට තව ස්ලයිස් එකක් රතු පාට මේ ත්‍රිකෝණයක් වාගේ එකක්. වේදනා, පරාමාස, කායගන්ත, බයෙන් අගතියට යන එක. ඉතින් මේකත් සම්බන්ධයි නේද? අපිට පේනවා මේ සුඛයි කියන එකේ පසු සංඥාව කාමාශ්‍රෝ. ඊළඟට ආපහු පේනවා පරාමාස කාය ග්‍රන්ථය. ඒකෙන් දිට්ඨි ආශ්‍රෝ කියන එක තියෙනවා. ආපහු අපිට පේනවා ඔය සංඥාවෙන් අපිට චේතනාව එහෙම ඇති වෙලා ඒකෙන් ඉතින් චේතනාවෙන් බය අගතියට යෑම කියන එක තියෙනවා. ඒකේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍ය ආශ්‍රම. දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම කල්පනා කරන්න. මෙන්න මේ උඩ තියෙන ට්‍රයැන්ගල් එක තියෙනවා රතු පාට මැද්දේ තියෙන එක. ඒක පුළුවන් අපිට මේක යටින් ලියා ගන්න. ඒ කියන්නේ වේදනාව මෙතෙන්ට එනවා. පරාමාස කාය ග්‍රන්ථය ඒක පොඩි නේ. එතකොට මෙතෙන්ට එනවා දිට්ඨි ආශ්‍රම. ඊළඟට ට්‍රයැන්ගල් එක පොඩි නිසා මෙහාට එනවා. එතකොට බයං අගතිය අපිට එනවා මෙතෙන්ට නේද? එතකොට අන්න එහෙම ඇති වුණොත් අපි අර ඉස්සෙල්ලා කතා කළා නේද? අර තටාකයක් මැද්දේ පාත්‍රයක් තියෙනවා කියලා. අන්නේ පාත්‍රය කියලා හිතන්න මේ රතු පාටයක. ඒතර වටේට අර කෝට්ට දාලා කරකවනවා වගේ එක තමයි මේ වටින් තියෙන්නේ. එතකොට දැන් ඉතින් අපිට පේනවා දැන් බයිසිකල් එකක උනත් අර මේ ස්පෝක්ස් එහෙම බුරුල් වෙලා නම් තියෙන්නේ අර බයිසිකල් එකේ උඩ රෝදේ නතර වුණා වුණත් අරක පොඩ්ඩක් ප්ලේ එකක් තියෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු වතුර ටැංකියක මේ කෝට්ට දාලා මේක වටේට රවුමට කරකවනවා. කරකවනකොට මැද්දේ තියෙන පාත්‍රයේ වාගේ එකක් කරකවනවා. ඉතින් අපි කෝට්ට අහකට ගත්තොත් අපිට පේනවා මේ පාත්‍රය පොඩ්ඩක් ඉස්සරහට එනවා, ෆෝවර්ඩ් වෙනවා. එතකොට අන්න එහෙම වුණා නම් අන්න ඒ අවස්ථාවක අපිට පේනවා මෙතන මේ බයගති තියෙන එක මේක ඉස්සරහට ගිහිල්ලා. එතකොට එහෙනම් මේ ඉස්සරහින් තියෙන මෙතන පිටිපස්සෙ තියෙන මේ අවිද්‍යා ආශ්‍රය. එතකොට එහෙනම් ওই බයගති, ශෝක, කාම ආශ්‍රය. අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. බයගති, ශෝක, කාම ආශ්‍රය. ඒක පිටිපස්සෙන් තියෙන අවිද්‍යා ආශ්‍රය කියලා පේනවා. ඊළඟට බලන්න මෙතන වේදනාව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. එහෙනම් වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රය. ඒක තමයි මේ පෙන්නා දීලා තියෙන්නේ. ඊළඟට මෙතන තියෙන පරාමාස කාය ග්‍රන්ථි ඉස්සරහට යනවා. ඒවනම් පරාමාස කාය ග්‍රන්ථි අබිනිවේසේ අවිද්‍යා ආශ්‍රය. ඉතින් මේ කාරණා තුන ඔයගලන්ට තින් පේනවා. අර ස්පෙෂල් වැඩසටහන කරපු කට්ටියට මේ කතා කරන්නේ අර ආනෙන්ජ සප්පාය සූත්‍රය අර පස්වෙනි ස්ලයිඩ් එකේ තියෙන කාරණා තුන නේද කියන එක. එතකොට දැන් මතකද අපි කිව්වා පෙර මෝහේ අර දේශසහිතව ජීවත් වී පාණාතිපාතය කියලා හැම කිව්වේ. දැන් බලන්න මේ අවිද්‍යාස්ව තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. එතකොට මේක ඉස්සරහට ගිහිල්ලා. එතකොට බයාගති ශෝක කාමාශ්‍රෝ කියලා කිව්වහම අන්න ඒක තමයි අර පළවෙනි කාරණේ හැටියට තමන්ට කල්පනා කරන්න පුළුවන්. අර වටේටම දාගලා ඇදිල්ලක් තියෙන නේද? පල්ලෙහා මෝහෙන් වෙන්නා වූ එක. ඒ කියන්නේ වටේටම දාලා අදිනවා කියලා කිව්වේ. ලෝභ දෝෂ මොහ එකේ අපි ලොකු බෙල්ට් එකක් කිව්වේ අන්න ඒක. ඊළඟට ආපහු අපිට පේනවා මේ අපි දැන් මෙතන නිට්ටයයි කියලා එකේ පසු සංඥාවනේ දිට්ඨ්‍යාශ්‍රව නේද? දැන් අවිද්‍යාව ලෝභ සහිතෝ ජීවත් වීම අදත්තාදානිය කිව්වේ. අන්නේ අර්ථය මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ නිට්ටයයි කියලා ගත්තනම් නිට්ටෙන් ඉදන් සත්‍යයට එනවා, ඉදන් සත්‍යයෙන් මොහයට එනවා. එතකොට ඒක තමයි අර දෙවෙනි කාරණය. ඉතින් ඊට පස්සේ අපිට පේනවා මේ පරාමාස අබිනිවේස ඒ අවිද්‍යාශ්‍රෝ කියන එක. අර දෙක එකට එකහුව කරන තියෙනවා වාගේ. මේක නිකන් හිතන්න පුළුවන් කෙනෙකුට දැන් ඔය මූදේ යන යාත්‍රාවක වාගේ බෝට්ටුවක වාගේ එක ගත්තාම ඒකේ අර පෙති තුනක් තියෙනවා නේද? අන්න ඒ වගේ හිතන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ඔය දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවා ඔයගොල්ලෝ අර සුබයි කියන එක දෙකට කැඩෙනවා කියලා. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අභිජ්ජා. අන්න ඉස්වීමක් කළා. ඊට පස්සේ අපි එතන ඉඳන් අපි දන්නව අර කාමේසු තිබ්බ සරාගෝ කියලා මෙහාට එනවා කියන එක. ඉතින් ඒක තමයි මේ එකකින් ඉස්සුවා. ওই පළවෙනි එකෙන් කියන එකෙන් ගත්තාම අර ඉස්වීමක් වුණා. ඊට පස්සේ අනිත් එකෙන් අල්ලගත්තා වාගේ නේද? ඒක එක පාටම එක මොහොතෙම සිද්ධ වෙන එකක්. එක පෙත්තක් කරගුණ අනිත් එකත් කරගෙනවානේ. එතකොට ඉතින් මේක හොඟකට ඒ ආනින්ජ සප්පාය සූත්‍රයේ භාවනාව කරපු එක්කෙනාට ඒක හොඳට බලන්න පුළුවන්. එතකොට එහෙනම් අපි අමු තුන්වෙනි ස්ලයිඩ් එකට දැන් අපි මේක විමසලා බලමු. මේ බයාගති ශෝක කාමාශ්‍රෝ කියන කාරණාව. බයාගති ශෝක කාමාශ්‍රෝ. එතකොට දැන් ඉතින් මේ කාමාශ්‍රෝ කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියලා ගන්න එකේ පසු සංඥාව. ඉතින් ඕගලන්ට පේනවා මේ ශෝකෙන් අපි පහ තුන ඒ ජරා සංඥා ජරා කියන කතාවට එනවා. එතකොට ශෝකේ ඉඳන් ජරාවට යෑම තියෙනවා. එහෙමනම් ඒ සංඥාවේ ජරාවෙන් පහ තුන ශෝකේ හරහා සිද්ධ වෙලා තියෙනවා. අන්න එහෙනම් අපිට පේන මේ කාමාශ්‍රෝ කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව නම් එහෙනම් සුඛයි කියලා කියන්නේ මොකද්ද? සංඥාවේ ජරා ධර්මය. එතකොට ඊළඟට ආපහු පෙන්නනවා අපිට මේ සීලබ්බත උපාදානයි කියන එක රේඛා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. වේදනා මනෝ සංචේතන, මනෝ සංචේතන පරාමාස කාය ග්‍රන්ථය. ඔන්න ඒ රේඛා දෙක නිසා මෙතන මේ වේදනාව මෙතන මේ ලයින් 3 එක දාලා තියෙන්නේ. ඒ රේඛාවේ තුඩු දීමක් වෙනවද, පැවතීමක් සිදු වෙනවද? අන්න ඒක තමයි සීලබ්බත උපාදානයි කියලා කියන්නේ. මේ විදිහට අපි අනාගත භවයේ දැඩිව ගැනීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක සිදු වෙන්න නම් තණ්හාව කියන එක තියෙන්න ඕන. එතකොට ওই තුන්වෙනි රේඛාව අපි තණ්හාව ඇති වීමට කැමැත්ත නිකාමයේ බානා කියලා අර බය බේරෝ සූත්‍රයේදී ඉගෙන ගත්තා. ඉතින් මේ තුන්වෙනි රේඛාවේ පැවතීම දිට්ඨි අනුසය මගින් තමයි සිද්ධ වෙන්නේ. මේ පැත්තෙන් දිට්ඨි අනුසය වේදනාවට ඇවිල්ලා ඒකේ පැවතීම කියන එක සිද්ධ වෙනවා. ආපහෝගලන්ට පේනවා මේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය. එතකොට දැන් මේ ශෝකේ හරහා අපු ජරා ධර්මය සංඥාවේ ජරාව අපි සුඛයි කියලා ගත්තා නම් එහෙනම් ඉතින් දේශයෙන් අගතිට යනවා කියන එක පැහැදිලි වෙන්න ඕනේ නේද? අපි ජරාවක් තමයි සුඛයි කියලා කියන්නේ. ඉතින් 100ට තරහ යනවා කියන එක අහන්න දෙයක් නැහැ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් අපි බලනවා මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන එක. දිට්ඨි ආශ්‍රෝ කියන්නේ නිට්ටයයි කියලා ගත්තට පස්සේ ඇති වෙන පසු සංඥාව. එතකොට එහෙනම් අපිට පේනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ වෙනකොට අපිට පේනවා මේ නිට්ටය කතාව. ඉතින් ඕගලන්ට පේනවා අපි එතනින් මේ සංස්කාරයට ඇවිල්ලා මේ සංස්කාරයන් නිට්ටයයි කියලා පරාමාසකා ග්‍රන්ථයට එනවා. දැන් අපි දන්නවා හතර හතරේදී අන්න ජාතිය සංස්කාරේ නිත්‍යභාවේ ජාතිය වුණා. හතර හතේදී ප්‍රීහ විප්‍රයෝගය. එහෙමනම් ඉතින් නිත්‍යයි කියලා ගන්න එකේ ඒක නිෂ්පලයි. මගේ පැත්තට උහුලම් පාර එනකොට හොඳයි කිව්වනම් ඉතින් අනිත් පැත්තට එනකොටත් හොඳයි කියන්න බෑනේ. ප්‍රීහදේ වෙන් වුණා. ඒ වුණත් පහ තුන සංඥාවේ ජරාව කියලා කියන්නේ සංස්කාර නිත්‍යයි කියලා වර්ධවා වටහා ගැනීම. ඉතින් එහෙමනම් අපිට පේනවා මෙන්න මේකෙන් හැදෙනවා මමින්කාරයේ කියන ඒරියා එක. ඒ අහංකාර මමංකාර නේද? එතකොට මමින්කාරය කියන ඒරියා එක තමයි මේ උඩ ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් සංස්කාර නිට්ටය කියලා ගත්තාම පරාමාස කාය ග්‍රන්ථ ගත වෙලා ඒකෙන් පස්සේ මමින්කාරය සම්පූර්ණ වෙනවා. ඉතින් පහ හතර සංස්කාර නිට්ටය පරාමාස ගත වීම සමග මමින්කාරමගින් අත්තා කියන එක සෑදුනවා. එතකොට මේ පහ පහ අත්තා කියලා ගන්න එක නිවරදී කියලාත් වැටහෙනවා. එතකොට 8 වෙනි රවුමෙන් පස්සේ අපිට දිට්ඨි ආශ්‍රව කියන එක ඇති වෙනවා. 10 වෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රව. 11 වෙනි රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්ත සංඥා කියන එක ඇති වෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා බැලුවේ නේද? එතකොට එහෙමනම් දැන් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, පස්වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි දන්නවා මේ 6 වෙනි රේඛාවට හරහා ගලන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මාන ආගය කියන එක අපි එක ලියාගත්තා නේද? දැන් වෙන්නේ මොකද්ද? දැන් උඩ මමංකාරය කියන කතාව ඇති උනානේ. එතකොට මමංකාරයට මේ මිච්ඡාදිට්ඨිය ආගය එකතු වුණාම මොකද්ද වෙන්නේ? අපි අහංකාර වෙනවා. එතකොට ඒ කියන්නේ මමංකාරය ධන මිච්ඡාදිට්ඨිය තමයි අහංකාරය වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපිට තවත් දෙයක් පේනවා. ඔය බයාගති ගමනේ ඉඳන් ශෝකයට පැමිණ පාර විතරක් නෙමෙයි, පරිදේවේ ඉඳන් ශෝකේ දක්වා යන පාරකුත් තියෙනවා. පරිදේව ව්‍යාධි මේ විදිහට ශෝක කියලා කතාවක් තියෙනවා. ව්‍යාධි ශෝක ජරා. ඒ කියන්නේ පරිදේව 8 වෙනි රේඛාව හරහා ආවා. මෙතන පරිදේවි 8න් ආවා. ඊට පස්සේ බයාගතිය, බයාගතින් ව්‍යාධි ශෝක ජරා කියලා තියෙනවා. දැන් අපිට පේනවා මෙහෙම දෙයක්. එහෙනම් සංඥාවේ ජරා ධර්මයට අමතරව මේ වෙනකොට වේදනාවේ ජරා ධර්මයක් එකතු වෙලා තියෙනවා. එහෙමනම් අපි සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාවත් වේදනාවේ ජරා ධර්මයක් කියන දෙකම. දැන් පේනවාද අපි මුලින් පෙන්නවා මෙතන මේ කාමාශෝ කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව. එහෙමනම් සුඛයි කියලා කියන්නේ සංඥාවේ ජරාව. එතකොට දැන් ඒකට අමතරව දැන් අපිට පේනවා සංඥාවේ ජරාව විතරක් නෙවෙයි වේදනාවේ ජරාවත් තමයි අපි සුඛයි කියලා අරගෙන තියෙන්නේ. දැන් පේනවාද අපි මේ සුඛයි කියලා ගන්න එක වරදවා ගන්න හැටි නේද? ඒකිනුත් අවසන් වෙන්නේ නැහැ. මිච්ඡාදිට්ඨිය යගේ මේ 6 වෙනි රේඛාව හරහා එතනින් ඒ පරිදේවයට ඇවිල්ලා එතනින් අපිට එනවා මේ බයාගති ව්‍යාධි ශෝක ජරා කියලා එකකුත් තියෙනවා. එතකොට දැන් අපිට වෙනම් එහෙනම් මෙතන මේ ශෝකේ ඉඳන් ආපහු මෙතන ජරාවට ආවා. දැන් එහෙමනම් මිච්ඡාදිට්ඨියත් ඔකට එකතු වෙනවා. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ ඊළඟ ස්ලයිඩ් එකේ 6 වෙනි ස්ලයිඩ් එකට ගියොත් 5-3 සංඥාවේ ජරාවහරා මිච්ඡාදිට්ඨිකාගේ සුඛයන කියන මතයට අදහසට එකතු වෙලා එතින් දැන් අපිට පේනවා අපි ජීවත් වෙලා ඉන්න තාක් තරමට අපි දූෂිත වෙනවා කියලා නේද? අපි වැරදියට ගන්නෝ මේ සංඥාවේ ජරා, වේදනා ජරා, මිච්ඡාදිට්ඨි මේ ඔක්කොම ඒ වරගෙන අපි සුඛයි කියලා කතාවක් කියනවා. ඉතින් ඔකේ වැඩේ තියෙන ඉතින් ඔය මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම තමයි අභිජ්ජා. ඉතින් පැවතීමක් නැති වුණත් පවතිනවා කියලා අදහස අපිට තියෙනවා. ඉතින් ඔය විවිධාකාරයෙන් අපි පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අර නෝනායි මහත්තයා ඉඳලා අපි කිව්වේ මහත්තයා මලාන අර ආපහු එයා ඉන්දියාපුව වක්කලා හරිය ඉතින් ළමයන්ට එහෙම උගන්වනවා කියලා නේද? ඉතින් ඒ අවස්ථාවත් ඔතෙන්ට ගන්න පුළුවන්. එතකොට දැන් අපිට එහෙනම් මිච්ඡාදිට්ඨියගෙත් මෙතෙන්ට ඇවිල්ලා තිනවා. යා මේවා පවතින්නේ නැහැ. මහත්තයා මැරෙනවා. නමුත් අපේ ඒ පවතිනවා කියන කතාවක් තියෙනවා. එතකොට දැන් ඉතින් ඕක දැන් ඉතින් හැබැයි ওই ගෑනු එක්කෙනත් කියනවානේ මං ওই ළමයාට ඉගන්නවා කිව්වට අනේ ඉතින් අනිත් අයගේ මහත්තුරු ඉන්න මගේ මහත්තයානි මලේ කියලා නිකන් ඇතුලේ තියෙනවා කංකේන්ද්‍රියක් නේද? එතකොට ඉතින් මම හදන දේ කැඩෙනවා නේද කියලා දික්තිය තියෙනවා. පරිදේව වෙලා තියෙනවා. ඉතින් දික්තිය බිඳෙනවා නම් විශ්වාසය කියන එක කඩ වෙලා යනවා. ඉතින් ඕක ගත්තාම මේ ඕක හරි දරුණුයි. ඒ කියන්නේ ඕගලන්ට මොකක් හරි එකක් පවතිනවායි කියලා මේ විශ්වාසයක් තියෙනවා නම් දැන් බඩුවක් ගන්න පුළුවන් කියලා හිතන්නකෝ. දැන් මම උදාහරණයකට කියන්නම්. ඔන්න මම මේ ওই වැඩසටහනටම එක්කෙනෙක් කම්පියුටරයක් අරන් දුන්න කලින්. ඒක මාස 7ක් යනකොට කැඩලා ගියා. ඒ පාර තව එක්කෙනෙක් කිව්වා මම හොඳ කම්පියුටර් එකක් අරන් දෙන්නම් කියලා. ඒ පාර ඉතින් ඕක ගිහිල්ලා බලලා ගත්තා මෙන්න මේ වර්ගය හොඳයි කියලා කියනවා. ඉතින් සේල්ස්මනුත් කිව්වා ඕ මට තේරෙනවා ඔයා කියන එක. හැබැයි ඉතින් මෙන්න මේ වර්ගය මේක හොඳයි. මේක කැඩෙන්නේ නැහැ. බොහොම හොඳයි කියලා. ඒක විශාල ගාණක් දීලා ඒක ගත්තා. අනේ මාස 3ක් විතර යනකොට ඔන්න මේකේ අර HDMI පෝට් එක කැඩලා ගියා. ඒතර ප්‍රොජෙක්ට් එකකට දාන්න බෑ. තව මාස දෙකක් විතර යනකොට ওই Wi-Fi එක කැඩෙන්න ගත්තා. ඔහොම ගියා. එතකොට දැන් බලන්න Tamanට පේනවා මේ Tamanට සල්ලි දීලවත් ගන්න එහෙම හොඳ එකක් ඇත්තේ නැති කියලා. යමක් ගන්න පුළුවන්කම කියනවා කියන එක තියෙනවා නම් Tamanට ප්‍රශ්නයක් නැහැ. නිකන් සැනසීමක් තියෙනවා. ඒකයි ඉතින් ওই අර්ථය බැලුවාම ඉතින් ওই නිර්වාණය කියන එක තියනවා කියන එක මිනිසුන්ට හරි සැනසීමක්. නිර්වාණය නැති වුණා නම් මිනිසුන් ඉතින් කොහේ යන්නද නේද? එතකොට අර යමක් පවතිනවායි කියන එක ඒක හරි වටිනවා. එතකොට දැන් ඉතින් ආපහු තව උදාහරණකින් කියන්න පුළුවන්. දැන් අසනීප වෙලා ඉන්නකොට බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ නැහැ. ඔන්න එක මිනිස්සෙක් එනවා ඇවිල්ලා කියනවා මෙන්න මේක බීලා බලන්න. මේක බිව්වට පස්සේ ඔයාට හරියනවා කියලා අපි අත දික් කළා. අපි අරක ගන්නවා නේද? විශ්වාසයකුත් නැහැ මේකෙන් හරියනවද කියලා. නමුත් එල්ලෙනවා කියන එක තියෙනවා. මොකක් හරි එල්ලෙනවා. දික්තිය බෙදලා තියෙනවා. නමුත් රූප ස්පර්ශ කරමින් වේදනාව එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් ඉතින් බලන්න දැන් මේ අපි පෙන්වන්නේ කොහොමද මේ මිච්ඡා දික්තියට මමංකාරයට මිච්ඡා දික්තිය එක්කව කරලා අහංකාරය එනවා. දැන් ඕකේ අනිත් පැත්තට බලාගෙන යමු. දැන් දික්තිය බෙදෙනවා නම් මොකද වෙන්නේ? මිච්ඡා දික්තියට පහරවදින්න. එතකොට මමංකාරයේ මිච්ඡා දිට්ඨිය එක්කා වෙලා අහංකාරෝ මිච්ඡා දිට්ඨිට පහර වුණා නම් අහංකාරයට පාදවදිනවා. මොකද අර දෙක එක්කව බලන්නේ අර කැහැදුනේ. එතකොට එක්කව කරන එක නැති වුණා නම් තවන්ට පේනවා එහෙන් අහංකාරය තනි වෙනවා. අහංකාරයේ මමංකාරයේ එකට සිටීම කියන එක නැති වෙලා යනවායි කියන එක. එතකොට මමංකාරයේ අහංකාරය එක්කව වෙලා අත්ත හැදුනා. දැන් මේක පවතින්නේ නැහැ. හේතුව තමයි අහංකාරය ඉවත් වුණාම ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මමංකාරයේ විතරයි. ඉතින් දැන් අපිට පේනවා ස්පර්ශ වේදනා මමංකාර. දැන් ගන්න බුදුහාමුදුරුව ගිරිමානන්ද සූත්‍රයේ ඇයි චක්කුන් අනත්තා රූපං අනත්තා කියලා කිව්වේ? මනෝ අනත්තා ධම්මා අනත්තා. Tamanට තේරෙනවා මේක වැටෙනවා. ස්පර්ශ කළාට ඇද්දි වැඩක් නැහැ. සංඥාවේ ජරා වේදනා ජරා දිට්ඨිය වෙදී. එහෙමනම් තියෙන්නේ මොකද්ද? ඇහි ස්පර්ශය විතරයි. කනේ සද්දේ ওই කතාව කන ස්පර්ශ වෙන එක ඒක විතරයි තියෙන්නේ කියන එක පේනවා. එවන අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔය නාමංච රූපංච පටිච්චපස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහානි ඉච්ඡා සන්ත්‍යාන මමත්ති මන්ති රූපේ විභූතේන පුසන්ති පස්ස. ඉතින් මේ ගාතාව අපි බල්ලා තිනව දවස් 4 වැඩසටහනේදී. රෝගී සංඥාව මගේයි කියලා ගත්තාම අපි දන්නවා අපිට මෝහය ඇති වෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ සුබයි කියලා ගත්තා. ඉතින් අන්න නිත්‍යයි කියලා අන්න මෝහය කියන එක එහෙම ඇති වෙනවා. දකුණු පැත්තේ ට්‍රයැන්ගල් එක කියන එක හැදෙනවා. ඒක ඇදුනහම මේ වම් පැත්තේ ට්‍රයැන්ගල් එක ගිද්දි ලෝභ වේදනා ජාති මේ ට්‍රයැන්ගල් එක කියන එක හැදෙනවා කියන එක පේනවා. ඉතින් කලහ විවාද සූත්‍ර දෙකේදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ විඥානීය ධාරාවක් වශයෙන් පවත්තලා මේ තණ්හාව කියන එක ඇති වෙනවා. තණ්හාවෙන් පරිග්‍රහය. එතකොට තණ්හා නිසා අල්ලා ගැනීම. එතකොට අල්ලා ගත්තනම් මමංකාරය කියන එක මමත්ති මන්තිය කියන එක ඇති වෙන පරිග්‍රහය නේද? ඉතින් මගේ කියලා බැඳෙනවා. ඇහැ මගේ, කන මගේ ආදී වශයෙන් බැඳෙනවා. එතකොට දැන් අපිට අනිත් පැත්තට බලනවා තණ්හාව නිසායි පරිග්‍රහය. වේදනාව නිසා තමයි තණ්හාව. එතකොට මේ වේදනාව තුල තියෙන්නේ මොකක්ද? රූපේ ජරා ධර්මී. එහෙම ජරාව නැතුණා නිසා ඇතිවුණු සංඥාවේ ජරා ධර්මී. පවතිනවා කියන දික්තිය බෙදීම නිසා ඇතිවුණු අවිශ්වාසය. රස කරන්න බෑනේ නේද? ඒක තමයි තියෙන්නේ. මං කියාර කම්පියුටර් එකක් ගන්න ගියා ඒක ට්‍රස් කරන්න බෑ. ඒ වගේ තමයි. ඒතර මෙන්න මේ වගේ එකකට තමයි අපි මේ දුවන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඉතින් මේකට විසඳුමක්ත් තියෙන්න බෑ නේද? මෙතන මෙහෙම එකක් ඕගලන්ට මතක තියාගන්න පුළුවන් මේ නාම රූපේ ඉඳන් මේ රේඛාව තියෙනවා නේද? පරාමාස කාය ග්‍රන්ථයට මෙන්න මේක නාම කායේ පටික සම්පස්සේ කියන එක මෙතනින් ලකුණු කරගන්න. ඒ නාමකායේ පටික සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? ඒ පටිකය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අර ඒ කියන්නේ broken views. ඒ කියන්නේ අපි දැන් නාම කොටසක පටිකයක් තියෙන්න බෑ නේද? රූපයක නම් තියෙනවා මේක බැලුවාම. නාම කොටසේ තියෙන්නේ මොකද්ද? මේක පවතින්නේ නැහැ පටිකය. එතකොට ඉතින් ඊළඟට ආපහු පේනවා මේ ජාති ඉඳ වේදනාව දක්වා මේ රේඛාවට අපි දාගන්න පුළුවන්. ඔය රූප කාය අධිවචන සම්පස්සේ කියන එක මතකද? මේ දික්ඨිය අනුසින් රූපයට ඇඟිලි දික් කළා සුඛයි කියලා කියන්නේ. මෙයා හරි සුඛයි කියන එක අන්න ඒක ලකුණු වෙනවා මේ ජාති ඉඳන් වේදනාවට කියන එකට. එතකොට මෙතන රූප කායේ අධිවචනේ රූපේ සුඛයි කියලා කියනවා. නාම කායේ පටික සම්පස්සේ කියන එක මෙතෙන්ට එනවා. එවනම් අපි මේකට විසඳුම බලමු ඊළඟ ස්ලයිඩ් එකේ 8 වෙනි ස්ලයිඩ් එකේ. දැන් අපිට පේනවා සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. සම්මා දිට්ඨියෙන් සම්මා සතිය කියන එක ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්න මුළු සතර සතිපට්ඨාණයම මේ කාරණා තුනෙන් නිරූපණය වෙනවා. එක කබලින්කාර ආහාරය. දෙක අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. තුන ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ ජරාව තේරුම් ගත්තා නම් ජාතියින් ජරාව කියලා. ඉතින් එහෙමනම් ඉතින් අපිට දන්නවා අපිට ව්‍යාධියයි මරණයයි. මැරෙනවා නම් නිත්‍යභාවයක් නැහැ නේ. එතකොට එහෙනම් අර අත්තා ඉඳන් නිත්‍යට තියෙන එක කඩාගෙන වැටෙනවා. එහෙනම් අපි අල්ලගෙන තියෙන එක කවලින්කාර ආහාරය. ඉතින් ඒක අල්ලා විසි කරොත් අන්නව උපේක්ඛා අප්‍රමාණී කියන එක එහෙම තියෙන්න පුළුවන්. ඉතින් මේ සම්මා සතිය තියෙනවා නම් අන්න Tamanට පේනවා ජාති ඉඳන් ජරාවට එනවායි කියන එක දකිනවා. දැන් ඉතින් මේ ජරාව අපි නිකන් නෙමෙයි. මේ වෙනකොට අපි දන්නවා රූප ජරා විතරක් නෙමෙයි වේදනා ජරා, සංඥා ජරා, සංස්කාර ජරා ඔක්කොම ජරාවල් නේද? විඥාන ජරාත් ඒවත් තියෙනවා. ඒතකොට ජරා වෙන බව දන්නවා නම් තුන තුන රූපේ ජරා ධර්ම, හතර තුන වේදනා ජරා, පහ තුන සංඥා ජරා, හත හත සංස්කාර ජරා. මේ විදිහට ජරා ස්වභාවය ඇත්තේ නම් සංස්කාර වලින් විඥාණය පවත්තන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ ඉතින් මේ Tamanට යමක් හදන්න භාණ්ඩයක් හදන්න තියෙන බඩු ඔක්කොම ඉතින් දිරපු මලකඩ කාපු ඒ වගේ අර්ථයක් නේද? ඉතින් ඒකේ නං උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. එතකොට සංස්කාර වලින් විඥාණය පැවතීමක් නැත්තම් එවනම් අර පස්වෙනි රේඛාව හරහා මතකද ඉදන් සච්චේ ඉඳන් අර පල්ලෙහාට එන එක පහ ඒක කියන එක ගැලීම නවතිනවා. එතකොට සංස්කාර වල නිත්‍යභාවයක් නැහැ. එතකොට අපිට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. එතකොට ඒකින් ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති නම් උද්දච්චය වෙන්නේ නැහැ. තයෝ ධම්ම සූත්‍රය. අන්න එහෙමනම් අර උද්දච්ච මානාගේ 6 වෙනි රේඛාව හරහා ගැලීම කියන එක ඒක නවතිනවා. ඉතින් මෙපමණකින්ම ගැලීම අවසන් වෙන්නේ නැහැ. තණ්හාව නිසා 7 වෙනි රේඛාව හරහා ගැලීම කියන එක තියෙනවා. අර පෙර පරාමාසූ ධර්මයෝ කියලා කිව්වේ නේද? ඉතින් රහතන් වහන්සේගෙන් අහුවාම රහතන් වහන්සේ කිව්වා පෙර කළා. ඒ කියන්නේ පහ සහ හය රේඛා වලින් කලින් පැවතුවා කියලා හැඟීම තියෙනවා. ඒ කියන්නේ කලින් හදපු ගේ පැවතුණා. මේ පාර එක තමයි සවුත්තු කැඩලා යන්නේ. කලින් එක අන්නේ හැඟීම තියෙනවා. නමුත් මේක පවත්න්න බෑ. අපි දන්නවා මේ සපසයිතු ධාන ආස්වාද ඉන්ද්‍රිය මගින්වත් පවත්න්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. එතකොට එහෙමනම් ඉතින් අත්තායයි කියලා ගැනීම පහ වෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයගලන්ට පේනවා මේ සති ඉන්ද්‍රිය මගින් මෙන්න මේ බෙල් ෂේප් කර්ව් එකේ ABC තියෙනවා නේද? A පොයින්ට් එක හදන්නේ. පේනවාද? එයා බොහොම ප්‍රබලයි නේද? ඒ සෑදීම කියන එක නවත්තනවා. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ හට ගැනීම. අන්න අභිජ්ජා කතාව නේද? අන්න ඒක නවත්තනවා යා. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරාවන රූපය බව දන්නේ දක්නේ මාන වෙන්නේ නැහැ. අපි B පොයින්ට් එක හදන්නේ නැහැ. දැන් ඉස්සෙල්ල එකේ මේ B කියන පොයින්ට් එක ප්‍රඥා ඉන්ද්‍රියෙන් හදන්නේ. බලන්න සති ඉන්ද්‍රියෙන් ඒ හදන්නේ B. B එක කියන්නේ මොකද්ද මේ? B එක ගන්නකොට බෙස්ට් එක කියලා. දැන් මං කිව්වා මං පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තිනවා. දැන් මං කැකිරි මාළුව කනකොට එක පාටම ගේනවා. පොඩි කාලේ කාපු එක හොඳද කියලා. මේ දෙවිනි රවුමනේ මේ B එක නේද? ඉතින් මෙයා ඒක ගේන්න යන්නේ නැහැ. B ලක්ෂය හදන්නේ. මේක කරන්න බෑයි කියලා දන්නවා. රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා, සංස්කාර ජරා. ඉතින් දරා කියලා දන්නවනම් ඒ වගේ වලින් සංස්කාරවල විඥානය හදන්න බෑ. තෙත වෙච්ච සිමෙන්ති කොට මේ මලකඩ කාපු යකඩ යන නේද? දිරපු ලී ඕවෙන් ගයක් හදන්න බෑනේ. අන්න ඒ වගේ මේක හදන්න බෑයි කියන එක එයා දන්නවා. එතකොට මේ පුන පුනා මේ යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයා දෙනවා. මේ නිසා ditthi ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. මේක මේ රහතන් වහන්සේගේ වචනේ. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා දැන් අර පිරමීඩ් එකේ බේස් එක අපි දැක්කනේ කාම ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා නේද? ඒක පොඩ්ඩක් අපි කරකෝල ඇඳලා තියෙනවා. දැන් අපි ඒක ලොක් කරනවා මේ සමාධි, සති, ප්‍රඥා. මෙන්න මේකින් මේ ට්‍රයැන්ගල් එකෙන් අපි ලොක් කිරීමක් කරනවා. දැන් ඕගලන්ට හිතනවා දැන් මේකේදී එහෙනම් මේ සතීන්ද්‍රිය මේ වම් පැත්තේ දකුණු පැත්තේ දෙපැත්තෙම කපනවද කියලා. නෑ. මේකෙදි කපන්නේ මේ ක්ලොක් වයිස් විතරයි. ඒ කියන්නේ සතීන්ද්‍රිය දක්වා එන්නා වූ ධර්මයන් තමයි එයා කපන්නේ. ඒ කියන්නේ මේ කාමාශ්‍රවත් කතාව තියෙනවනේ. මේවා තමයි එයා ගලවන්නේ. එතකොට මෙතන මේ ඉස්සරහා ප්‍රඥා ඉන්ද්‍රිය කපන්නේ මේ දිට්ඨි ආශ්‍රව කතාවත් එක්ක තියෙන එක. ඒ වගේ තමයි සමාධි ඉන්ද්‍රිය ඒක දක්වා ඉන්නව අවිද්‍යා ආශ්‍රය ඒක කපනවා. එතකොට සමාධි ඉන්ද්‍රිය මගින් සංස්කාර මගින් මානපාරේ ගමන් කිරීම කියන එක වළක්වනවා. දැන් ඉතින් උතන නිකම්ම නෙමෙයි ඕගොල්ලෝ හිතන්න ඕනේ අර ටිකකට ඉස්සෙල්ලා කිව්වානේ සාපුගම සූත්‍රය කියලා නේද? ඒකේ අර සංස්කාර අයින් කරනවා කිව්වේ සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. ඉතින් ඒකත් එක්ක හිතන්න ඕනේ. එතකොට පාණාති පාත වාගේ දේවල් වලින් වැළකෙනවා. පෙරගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය නමතා දම්. සමාධි සාගත වූ චිත්ත සංස්කාර පව හොඳයි කියලා එයා පවසන්නේ පිළිගන්නේ නැහැ. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද යම් ධර්මයක් වේද අන්න ඒක සති ඉන්ද්‍රිය මගින් එම නැවතීම පවත්වනවා. යමක් නැවත් වූ ඵලීට හරියන්නේ නැහැ. අපි ආපහු ස්ටාර්ට් කරන්නේ නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සම්ප්‍රප්ලාප කියනවා කියන එක නවත්තලා ඉවරලා ඊට පස්සේ ආපහු ආය පොඩ්ඩක් කමන්නේ නැහැ කියලා පටන් ගත්තයි කියන එක ඒක හරියන්නේ නැහැ. එතකොට සතීන්ද්‍රිය මගින් ඒක නැවතීම පවත්වනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් මුසාවාද වැනි අකුසලයන් වළකනවා. ඉතින් දැන් ඉහළ සමාධි වලට ඇල්ම පවා පහ ගිරීම කියන එක කරනවා. එතකොට විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය නවත්තනවා. ඉතින් මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් දැන සමාධි සාගතව සිටිනවා. මේ සමාධිය සම්මා සමාධියයි කියලා ඒක වැටහුණා. ඉතින් මේක නිකම්ම නෙමෙයි මේක තුන් පාරක් විතර කැරකෙනවා. ඒ කැරකෙනකොට ඉතින් ওই ප්‍රඥාවෙන් ආපු දේවල් සතියට එහෙම එකතු වෙලා එහෙම තමයි අන්තිමට මේ රූපයන් කියන ඒවා මේ අන්තිමට රූප ස්පර්ශය නවත්තනවා කියන්නේ නිකන් නෙමෙයි වට තුනක් එහෙම ගිහිල්ලා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මෙතන දැන් මේ අපි මෙතන පෙන්නවා නේද මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා රූපේ ජරාවන බව දන්නේ දක්නේ කියලා. ඒක නිකම්ම නෙමෙයි ලියලා තියෙන්නේ අවබෝධයකින්. ඒ කියන්නේ දන්නවා කියලා කියන්නේ ඉතින් අපි දැනගන්න ඕනේ සත්‍යෝ ජරා වෙනවා, ලෙඩ වෙනවා, මිය යනවා කියලා ඇහෙන් දැකලා තියෙනවා නේද? කනෙන් අහනවා. ඒවත් නැත්තම් බුබ්බේ නිවානසුති ඥාණයෙන් හරි අතීතයේ මෙන්න මෙහෙමයි කියලා දැනගන්නවා. ඉතින් දකින්නවා කියලා කියන්නේ සංස්කාරපච්චය විඥාන සංස්කාරප්‍රත්‍යයෙන් තමයි විඥානීය කියලා ආශ්‍රවක්කේ ඥානේ ඒක දකින්නවා කියන එක තමයි කියන්නේ. දැකලා අභිනන්දි ඒ කියන්නේ අභිනන්දති අභිවති අජෝසායතිත්‍ත්‍ති කියලා මේක වෙන්නේ නේද? ඒකේ අනිත් පැත්ත කියන එක තියෙනවා. එතකොට දැන් ඉතින් මේකේ භාවනාව අපි මුලින්ම පෙන්නවා අර ඩයග්‍රෑම් සෙට් දෙකේ පස්වෙනි ස්ලයිඩ් එක බලන්නේ කියලා. ඒකේ පෙන්නවනේ අර පහතුන සංඥා ජරාව හිතන්නේ ඒක අර වතුර පාර මගේ පැත්තට ඇවිල්ලා අනිත් පැත්තට යනවා කියන අර්ථය. ඒ වගේම හතර දෙක හිතන්නේ කියලා කිව්වා. ඊළඟට ওই ඩයග්‍රෑම් සෙට් දෙකේ මේ ආපහු අපි පෙන්නවා ওই ස්ලයිඩ් දෙක තුන හතර හරියේ ආනෙඤ්ඤ සප්පාය සූත්‍රයේ කොටස ඒක ඇතුළත්. ඉතින් ඒකත් කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. ඊළඟට අපි සබ්බාසෝ භාවනාව කියලා වෙනම ලියලත් පෙන්නවා නේද? අර රූපය ස්පර්ශ නොවෙන්න විරියක්, සංඥාව මගේ නොවෙන්න විරියක්, සංස්කාර මගේ නොවෙන්න විරියක් කියලා. ඉතින් ඒක තමයි ප්‍රධාන භාවනාව වෙන්නේ. ඊළඟට ආපහු මේ තුන්වෙනි ඩයග්‍රෑම් සෙට් එකේ ওই අටවෙනි ස්ලයිඩ් එකයි මේ නවවෙනි ස්ලයිඩ් එකයි මේක නවත්තන විදිය කියන එක. ඉතින් ඒක ඕගලන්ගේ තුන්වෙනි භාවනාව හැටියට ප්‍රධාන භාවනාව හැටියට ගන්න පුළුවන්. ඒක තමයි කරන්න තියෙන භාවනාවනේ. එතකොට ඕගලන්ට ඒ ඔක්කොම කරන්න සමහර විට බැරි වේවි. ඒ පුළුවන් ප්‍රමාණයට කරන්න පස්සේ ඉතින් මේ අන්තිම එක ටිකක් අමාරුයි. ඉතින් ගෙදර ගිහිල්ලා හරි තමන්ට කරන්න පුළුවන්. එතකොට අපි මේ සූත්‍ර දේශනාව අවසන් කළේ නැහැ. අපි ඒක පොඩ්ඩක් බලමු. එතකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා ඊළඟට මහණෙනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කවරද? මහණෙනි මේ සස්නේ මහණ තෙමේ නුවණින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වෙසේද? මහණනි, චක්කු ඉන්ද්‍රිය සංවරින් සංවෘත නොවි වසන්නාහුට පීඩාකාර වූ පරිදාහය උපදීද? චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘත වසනහුට මෙසේ පීඩාකාර පරිදාහය නොවේද? නෝනින් සලකලා සෝත ඉන්ද්‍රිය, ඔය විදිහට ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය, ඒ විදිහට සංවෘත වසනවා කියලා පෙන්නනවා. එතකොට අර දුක් දයාලේ ඇති ආශ්‍රෝ ඇති වෙන්නේ නැහැ කියලා. මහන්නේ මේ ආශ්‍රෝ සති සංවරයෙන් පහකල යුතු මේ ධර්මයෝ කියලා පෙන්නනවා. ඉතියෝක අර පළවෙනි විරිය රූපේ ස්පර්ශ නොවෙන්නේ කියන අර්ථය තියෙනවා. ඒ වගේම ඉතින් සංවර සූත්‍රයේ අර ස්පෙෂල් එකේ ආයතන භාවනාව එකෙත් ඕක අපි පෙන්නලා දීලා තියෙනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි, ප්‍රත්‍යාවේක්ෂ ඥානෙන් පහකල යුතු ආශ්‍රෝ කවර දෙයක්? පටිසේවනා පහතබ්. මහන්නේ මේ සස්නේ මහාන තෙමි නුවණින් සලකලා උදෙක් සීත නැති කිරීම පිණිස, උස් නැති කිරීම පිණිස, මැසි මදුරු අවවා සපුන්ගෙන් ඒ ස්පර්ශ නැති කිරීම පිණිස, ලැජ්ජා ස්ථාන වසා ගැනීම පෑමනක් මේ සිවුරු එහෙම පරිභෝග කරනවා කියලා. මේක පෙන්නනවා මේ පැරණි වේදනාවන් නැති කරන්නේ මේ අලුත් වේදනාවන් නූපදවන්නේ කියලා. දැන් අපේ වැඩේ තියෙන්නේ අපි ওই වේදනාවට ප්‍රතිචාර දක්වලා ඉතින් අපි ඒවා හදනවන්නේ. එතකොට ඒක ඒවා කරන්නේ නැති අර්ථයන් කියන ඒවා තියෙනවා. අලුතෙන් හදන්නේ නැහැ. එතකොට ඊළඟට ඒ කියන්නේ උතන පෙන්නන්නේ මේ වේදනාවෙන් ඒ තමන් යනවා මේ චේතනාවට. ඉතින් පරාමාසගත වෙලා ඉතින් අත්තා කියලා අත්ත සංඥාව ඇති නොවෙන්න තමයි උතන පෙන්නන්නේ. ඊළඟට පෙන්නනවා අදිවාසනා පහතබ්බා කියලා. මහන්නේ අදිවාසනින් පැහැයුතු ආශ්‍රව කවර දෙයක්? මහන්නේ මේ සස්නේ මහාන තෙමේ නුවණින් සලකලා සීත ඌසන සුල්ලෙක් වෙනු, උණුසුම බඩගේ ඉන්න මේ ශාරීරික තියුණු රළු කටු අමනාපු දීපහැර ගන්නා වූ වේදනාව නිවසනවා. යම් හේකින් නොවිසෙන්නා වූට වේසකාර දුවිලි දැවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ ඉවසන්නා වූට වේසකාර දැවිලි සහිත ආශ්‍රය නූපදීද? මහන්නේ මේ අදිවාසනින් පහකල යුතු ආශ්‍රයයි කියලා කියනවා. ඇයිති බලන්න ඔය සමහර වෙලාවට ඕගොල්ලෝ හිතන්නකෝ පිටරට සීතල රටක හරි ඉඳලා ලංකාවට එහෙම ආවයන් පස්සේ මිනිස්සු කියනවානේ අපෝ හරි රස්නේ හරි රස්නේ කියන නේද? නිකන් රස්නේට බනිනවා වගේ නේද? ඉතින් බැන්නයි කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ නේ. මොකද වෙන්නේ? තමන් බයින්ද බයින්ද තමන්ගේ අර ඒ ආශ්‍රය කියන එක ඒකම තමයි වැඩි වෙනවා කියන එක තියෙන. කොච්චර ගැහුවත් මේ වැඩක් වෙන්නේ නැහැ නේද? ඒතර වේදනාවට ඉද ප්‍රතිචාර දැක්වීම. ආපව පෙන්නනවා පරිවජ්ජනා පහතබ්බා කියලා. මහන්නේ දුරු කිරීමෙන් පැහැයුතු ආශ්‍රය කවර දෙයක්? මහන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකා නපුරු ඇතු දුරු කරනවා, අස්සයෝ ඒ වගේ ගොන්නු එහෙම. ඒ වගේම තමයි ඔය පවිතු මිත්‍රයන් සේවනය කරනවා නම් ඉති රහතන් වහන්සේලා එහෙම බලනවානේ, මොකද මෙයා මේ පවිතු මිත්‍රයන් ඇසුරෙන් ඉන්නේ කියලා නේද? එතකොට අන්නේ අයත් දුරු කරලා ඉන්නවා. එතකොට ඒක තමයි පෙන්වන්නේ මහන්නේ යමෙහිකින් එබුදු දේ දුරු නොකරන්නාහුට වේසහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? ඒ දුරු කරන මනුස්සයාට එහෙම වේස සහිත දැවිලි සහිත ආශ්‍රය වෙන්නේ නැහැ. එතකොට මේක තමයි පරිවජ්ජන අවොයිඩන්ස් කියන එක. ඉතින් මේක පෙන්වන්නේ මේ සම්මා ආජීවය නිසා මානෙ අඩුයි. අර ඉහළ සංස්කාර කොටු තියෙන්නේ චේතනා ඉදන් සත්‍ය විඥාන පරාමාස, ඒකේ උඩ සංස්කාරය අර උද්දච්ච එහෙම ලකුණු කළේ අන්නේකේ බලපෑම නැති කිරීමට, ඒකට අගයක් නොදීමට කියන එකට. ඉතින් එහෙමත් නැත්තම් පෙන්වන්න පුළුවන් ওই B කියන පොයින්ට් එක තියෙනවානේ බෙල් ෂේප් කේවිකේ උඩ, අන්නේක නොවීමට. අන්න එහෙම වෙනවනම් අවිද්‍යාශ්‍රයට පහර වදිනවා කියන එකයි. ඊළඟට පෙන්නනවා මහණෙනි විනෝදනේ පහකල යුතු ආශ්‍රය කවරද? මහණෙනි මේ ලෝකේ මහානතමේ නුවණින් සලකලා උපන් කාමවිතක්කේ සිත තබා ගන්නේ නැහැ, දුරු කරනවා, බැහැර කරනවා. අර උපන්නම් කාමවිතක් අන්න ආදිවාසීති පජහති විනෝදේ තිබ්‍යන්ති කරෝති යන භාවං ගමේති කියන්නේ. ඉතින් ඔය කියන්නේ මොකද්ද ඔය? ඒරියා 1 වල ඉඳන් ඒරියා 4 වලට එන්නේ නැහැ. මොකද අපි කාමච්ඡන්දයෙන් ඉන්නේ ව්‍යාපාදයට. මොකද අපි කැමති වුණා නම් වේදනාව ඒ ජරාවටපත් වීම නිසා ඉතින් තරහා යන ස්වභාවය තියෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා ඒරියා 1 නිසා ඒරියා 6 වෙන්නේ නැහැ. ඒ සංස්කාරාත්තා නොවීමට, විහිංසා විතක්ක නොවීමට කියන එක. ඊළඟට පෙන්වන මහණනි භාවනාවෙන් පැහැයුතු ආශ්‍රය කවර දෙයක්? මාන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කළ නිවනට ලැබුරු සති සම්බොජ්ජංගේ වඩනවා. නුවණින් සලකලා ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්දි, ඒ සමාධි, ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ එහෙම වඩනවායි කියලා. එතකොට මහණෙනි යම් මෙසේ බොජ්ජංග වඩන්නා වූට වේසහ දැවිලි සහිත ආශ්‍රය නොවේත. මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැයුත්තා කියලා කියනවා. ඉතින් අපි බොජ්ජංග භාවනාව කරලා තිනවා. අපි වඩු ආසුන්නාගේ කතාවත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ අත්ත් සංඥා, ඒ වගේම සංස්කාර නිසා වන අත්ත් සංඥාත් නැති කරනවා. මහන්නේ යම් කලක පටන් විශ්වංගේ යම් ආශ්‍රව කෙනෙකු දර්ශනීන් පැහැයුත්තාද, ඒ ආශ්‍රව දර්ශනී මගින් පැහුණා වේ. ඒතෝ සෝවාන් කියන වචනේ එතන වැරදි. මොකද උතන සෝවාන් ඵලයේ කතාව විතරක් නෙමෙයි, ඔය සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස ඒක දිගට යනවා. යම් ආශ්‍රකෙනෙකු සංවරයෙන් පැහැයුත්තාද, ඔහු සංවරයෙන් පැහුණා වේද. යම් ආශ්‍රකෙනෙකු පත්‍යවේක්ෂයෙන්, ඒ කියන්නේ යූස් කිරීමෙන් පැහැයුත්තාද, ඔහු ප්‍රත්‍යවේක්ෂයෙන් පැහුණා වේද. යම් ආශ්‍රකෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද, ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වේද. යම් ආශ්‍රකෙනෙකු දුරු කිරීමෙන්, අවොයිඩන්ස් කියන එක, පැහැයුත්තාද, ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේද. යම් ආශ්‍රකෙනෙකු විනෝදණයෙන් පැහැයුත්තාද, ඒ කියන්නේ එලිමිනේට් කිරීමෙන්, ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වේද. යම් ආශ්‍රකෙනෙකු භාවනාවෙන් පැහුණා වේද, මහන්නේ මේ මහා ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේද. මහන්නේ මේ මහාන තෙමේ සීල ආශ්‍රයයන්ගෙන් සංගුත වෙසේයයි, තෘෂ්ණාව සංසිද්ධියයි, සංගෝජනී උපුටාහලයයි, මාන ප්‍රහාණය දුක් කෙලවර කළේයයි කියන ලැබෙනවා. භාගතුන් වහන්සේ මේක වදාලා සතුට සිත් ඇති භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා කියනවා. ඉතින් මේක අපි භාවනා කරපු හැටි, කරන හැටි කියලා දුන්නා. දැන් අපි එහෙනම් මේ තු 10ක් විතර අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.